ගරු අනුර කුමාර දිසානායක මන්තුමා.
මුලාසේ ඉන්න සභාපතිතුමනි, මේ විවාදයේදි කරුණු කීපයක් ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබා දීම පිළිබඳව ඔබතුමාට බෙහෙන් විසුතිවන්ත වෙනවා. මට කලින් කතා කරපු පර්ණවිතාන නියෝජ්‍ය අමාත්‍යවරයා කිව්වා, රටේ මහා විනාශයන් සිද්ධ වෙනකොට තෙල් සංස්ථාවේ සේවකීන් නැගිටින්නේ නැහැ කියලා. හැබැයි එහෙම කියන එතුමත් කැනඩාවට වෙලා රජයේ තානාපති වරප්‍රසාද ලබා ගනිමින් සුවසේ ජීවිතයක් ගත කරා. ඒකත් මතක තියාගන්න ඕන තෙල් සංස්ථාවේ සේවකයන් ගැන කතා කරනකොට. එහෙම මහත්තුරු තමයි දැන් මේ දේශප්‍රේමය පිළිබඳව, පොදු දේපල පිළිබඳව, වංචා දූෂණ පිළිබඳව, නාස්තිය පිළිබඳව කතා කරන මහා වියත් මහත්තුරු බවට පත් වෙලා තිබෙන්නේ. පොඩක් ඉතිහාසයට හැරිලා බලන්න මොකක්ද ඉතිහාසය කරේ කියලා. එනිසා ගරු මන්ත්‍රීතුමනි, විශේෂයෙන්ම මේ තෙල් සංස්ථාවේ ඇති වුණු ප්‍රශ්න පිළිබඳව විවිධ කරුණු අදහස් ඉදිරිපත් කරමින් තිබෙනවා. මේ ප්‍රධාන කරුණු තුනක් මත පදනම් වුණා. එකක් ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සංකීර්ණය ඉන්දියානු රජයට ලබා දීම සඳහා දරන ප්‍රයත්න පිළිබඳව. ඒ පිළිබඳ දීර්ඝ සාකච්ඡාවක් කණිතෙල් නීතිගත සංස්ථාවේ සේවක එකමුතු විසින් ජුලි මාසයේ 13 වෙනිදා අග්‍ර අමාත්‍යවරයා සමග ඉටු කරමින් තිබුණා, කතා කරමින් තිබුණා. ඔවුන් විසින් යෝජනා ඉදිරිපත් කරමින් තිබුණා. මේ පැන නැගුණු වර්ජනයට එය මූලික සාධකයක් වුණේ නැහැ. දෙවැනි ප්‍රධාන සාධකය බවට පත්ුණේ ගරු සභාපතිතුමනි, සපුගස්කන්ධ තෙල් පිරිපහදු නවීකරණය කිරීම. මොකද අවුරුදු 50කට ආසන්න කාලයක් මේ තෙල් පිරිපහදු නවීකරණය නොකිරීමේ හේතු කොටගෙන විශාල කඩාවැටීමකට ලක් වෙලා තිබෙනවා. 2007 මුල් ගලක් තිබ්බත් ඒ සඳහා ඉඩම් පවරා ගැනීම කරලා තිබුණත්, කාර්යාලයක් ගොඩනගලා තිබුණත් ඒ පිරිපහදු කිරීමේ ක්‍රියාවලිය ශක්තිමත් සිදු නොවීම හේතු කොටගෙන අද අපේ රටේ ජනතාවට විශාල බරක් තෙල් පිරිවැය වෙනුවෙන් දරන්න සිද්ධ වෙලා තිබෙනවා. බොරතෙල් ආනයනය කරලා පිරිසිදු කරලා පිරිපහදු කරලා විකුණනවා නම් මේ රටේ ජනතාවට මීට වඩා අඩු මිලට පෙට්‍රල් සහ ඩීසල් ලබා දීමේ හැකියාව තිබුණා. ඒ කල් මරණවා වෙනුවට ඒ වේගවත්ව නවීකරණය කිරීම තමයි ඔවුන්ගේ ඉල්ලීම බවට පත් වෙන ඉතා සාධාරණ ඉල්ලීම. හැබැයි වැඩවර්ජනයේ ප්‍රමුඛ වුණේ ඉල්ලීම මතත් නෙවෙයි. වැඩවර්ජනයේ ප්‍රධාන ලෙස ප්‍රමුඛ වුණේ හම්බන්තොට වරායේ ගිවිසුම සමග එම වරායේ තිබෙන තෙල් ටැංකි සංකීර්ණයත් සහ නැව් තෙල් අංශයත්, නැව් වලට සේවා සැපීමේ කාර්යයත් චීන සමාගමකට පැවරීම. ඒ අතිශය වැදගත් සාධකයක් ගරු සභාපතිතුමනි. මොකද අපේ රටේ ආර්ථික සංවර්ධනයේ ඉතාමත් වැදගත් ක්ෂේත්‍රය තමයි අපේ රටේ පිහිටීම. ඒ පිහිටීම උපයෝග කරගැනීමේදී අපිට වැදගත්ම ක්ෂේත්‍රයක් තමයි අපේ රටේ වරාය. එහිදි හම්බන්තොට වරාය අනිත් සාධකවලට වඩා වැඩියෙන් වැදගත් වෙන්නේ නැව් තෙල් අංශය. විශේෂම ආසන්න වශයෙන් ගත්තොත් හම්බන්තොට මුහුදු තීරයෙන් ගරු සභාපතිතුමනි දවසකට නැව් 400කට ආසන්න ප්‍රමාණයක් ගමන් කරනවා. මේ නැව් 400න් ආසන්න වශයෙන් ගරු සභාපතිතුමනි නැව් 40කට තෙල් ගැහුවොත් 1%කට තෙල් සපීමට අපිට අවස්ථාවක් ලබා දෙන්න පුළුවන්කම ලැබුණොත් අවම වශයෙන් 10%කටවත් අවම වශයෙන් ගරු සභාපතිතුමනි මෙම 400න් 10%කටවත් අපිට සැපීම සපයන්න පුළුවන්කම ලැබුණොත් මෙට්‍රික් ටොන් 40,000ක තෙල් වෙළඳාමක් මේකෙන් කරන්න පුළුවන්. එක මෙට්‍රික් ටොන්කින් ඇමරිකන් ඩොලර් 15ක ලාභයක් ලැබුවොත් මාසයක් ඇතුළත ඇමරිකන් ඩොලර් මිලියන 18ක ලාභයක් ලබන්න පුළුවන්. මේක ඒ තරම් වටිනා ආර්ථික වශයෙන් වැදගත්ම ක්ෂේත්‍රය තමයි මේ නැව් තෙල් අංශය. ඒ නිසා තමයි වරාය සේවකයන් කිව්වේ මේ නැව් තෙල් අංශයත් වරාය ගිවිසුම් පිළිබඳව උන් ප්‍රශ්න කරන්නේ නැහැ. ඒක අපි හෙට කතා කරමු. හැබැයි ඔවුන් ඉතා වැදගත් ලෙස කියන්නේ මෙතන ගොඩනගා තිබුණා මෙට්‍රික් ටොන් 75,000ක් ගබඩා කරන්න පුළුවන් ගබඩා සංකීර්ණයක්. ඒ වගේම මෙතන නැව් වලට තෙල් ගැහිම සඳහා අවශ්‍ය වෙන පහසුකම් ගොඩනගා තිබෙනවා. ගරු සභාපතිතුමනි වරාය අධිකාරිය විසින් 2014 නැව් වලට තෙල් ගැහුවා මෙම ගබඩා සංකීර්ණ උපයෝග කරගෙන. ඒ අනුව 2014 වසරේ වරාය අධිකාරිය හම්බන්තොට හරහා නැව් තෙල් වෙළඳාම ඇරඹු අතර ප්‍රථම මාස 8 තුල මෙට්‍රික් ටොන් 69,000 අලවිකොට ඉපයූ ආදායම බිලියන 4යි මිලියන 4000ක ආදායමක් ඉපයුවා මාස 8ක් ඇතුළත. ඒ වරාය අධිකාරිය ගරු සභාපතිතුමනි වරාය අධිකාරිය ඇතුළත තෙල් ගෙන එන්නේ එතකොට මේ මුළු ගබඩා සංකීර්ණයම උපයෝග කරගන්න සිද්ධ වෙන්නේ අන් කවරක් සඳහාවක්වත් නෙවෙයි නැව් වලට තෙල් ගබඩා කිරීම සඳහා පමණයි. හැබැයි තෙල් සංස්ථාව එතන උපයෝග කරගන්නවා නම් නැව් වලට තෙල් පමණක් නෙවෙයි රට ඇතුළ තෙල් බෙදීමත්ම ගබඩා සංකීර්ණ උපයෝග කරගන්න පුළුවන් වඩාත් වැඩි කාර්යක්ෂමතාවයක් එම ගබඩා සංකීර්ණ උපයෝග කරගන්න පුළුවන්. ගරු සභාපතිතුමනි එම ගබඩා සංකීර්ණයේ තෙල් ගබඩා කරොත් ගාල්ල මාතර හම්බන්තොට මුණරාගල දිස්ත්‍රික්කවලට විතරක් එම ගබඩා සංකීර්ණ උපයෝග කරගෙන තෙල් බෙදා හැරියොත් මාසකට රුපියල් මිලියන 845ක ප්‍රවාහන ඉතිරියක් ඉතිරි වෙන තෙල් සංස්ථාවට ඒ ගබඩා සංකීර්ණ උපයෝග කරගත්තු. ඒ නිසා තමයි තෙල් සංස්ථාවේ යෝජනාව තිබුණේ. වරාය පිළිබඳව ඔයගොල්ලෝ තීරණයක් ගන්න එක අපි හිත වෙනම කතා කරමු. හැබැයි තෙල් සංස්ථාව සේවකින් යෝජනාව මොකද්ද මේ? ඉතා වැදගත් නැව් වලට තෙල් ගැසීමේ අංශය සඳහා තිබෙන මෙම ගබඩා සංකීර්ණ සහ එම පාසුකම් ටික තෙල් සංස්ථාවට ලබා දෙන්න. ගරු සභාපතිතුමනි මේ පිළිබඳව 2016 ටෙන්ඩරයක් ඇඳෙව්වා. වරාය අධිකාරිය මේ නැව් තෙල් අංශය පැවරීම සඳහා ටෙන්ඩරයක් ඇඳෙව්වා. ඒ ටෙන්ඩරේ තෙල් සංස්ථාව ටෙන්ඩරයක් ඉදිරිපත් කරා. තෙල් සංස්ථාව ටෙන්ඩරයක් ඉදිරිපත් කරාට පසුව සමාගම් හතරක් ඉදිරිපත් කළා තිබුණා. ඒ සමාගම් හතරේ වඩාත් ලාභදායකම ටෙන්ඩර ඉදිරිපත් කරේ තෙල් සංස්ථාව CPC එක. ඇයි එක නතර කරේ? දැන් ඔබතුමා අහනවා මොකද්ද මේකට තෙල් සංස්ථාවට තියෙන සම්බන්ධය කියලා. තෙල් සංස්ථාවට තියෙන සම්බන්ධය තමයි 2016 වසරේ මෙම නැව් තෙල් අංශය සඳහා වරාය අධිකාරියෙන් කැඳවුන ලද ටෙන්ඩරයට උන් ටෙන්ඩර ඉදිරිපත් කළා. එහි මූලික සුදුසුකම් ලැබුවා. තමුන්වහන්සේලා ටෙන්ඩරේ නතර කරා. වරාය අධිකාරිය මාස 8ක තෙල් ගහලා ගරු සභාපතිතුමනි මිලියන 4000ක ලාභයක් ලැබුවා. සහ මාසයකට විතරක් හම්බන්තොට බාතර ගාල්ල බොනරාගල ප්‍රවාහන වියදම තෙල් ප්‍රවාහන වියදම විතරක් මිලියන 845ක් ඉතුරු කරගන්න පුළුවන්. ඒ නිසා තෙල් සංස්ථාව කියන්නේ වෙන මොකුත් නෙවෙයි. මේ පැවරීම නතර කරන්න. හම්බන්තොට වරාය පිළිබඳව මේගොල්ල කතා කරේ. මේ තෙල් ගබඩා සංකීර්ණයත් තෙල් පැටවීමේ පහසුකම් ඒ වගේම ගරු සභාපතිතුමනි නැව් තෙල් පැටවීමේ සේවාව සැපීමේ අයිතියත් ශ්‍රී ලංකා රජය සතු තබා ගන්න. හැබැයි තමුන්වහන්සේලා එවනට මොකද කරේ? රටට කියන්නේ නේතුව කිරියල මන්ත්‍රීතුමා ඉන්නවා. අඟහරුවාදා කැබිනට් මණ්ඩලයට වරාය කිවිසුම ඉදිරිපත් කරන බව ඊට පෙර කැබිනට් පත්‍රිකාවල සඳහන් වෙලා තිබුණාද? නෑ. ඕනෑම කැබිනට් මණ්ඩලයට පත්‍රිකා බණ්ඩලයක් එනවා. ඒ බණ්ඩලයේ තිබෙනවා එදිනෙදා සාකච්ඡාවට බඳුන් කරන කැබිනට් පත්‍රිකා. හැබැයි හම්බන්තොට කිවිසුම් පිළිබඳ කැබිනට් පත්‍රිකාවක් තිබුණේ නෑ. තමුන්වහන්සේලා ගිහලා වාඩි වුණාට පස්සේ තමයි පත්‍ර කිවිසුම බෙදුවේ. පස්වෙනිදා පස්වෙනිදා කිවිසුම් බෙදනවා. සිකුරාදා අඟහරුවා හදිසිය පාර්ලිමේන්තු පක්ෂ නායක රැස්වීමක් හදවලා සිකුරාදා විවාදයක් තීරණය කරනවා. සිකුරාදා හතහමාරට විවාද ඉවර වෙනවා. සෙනසුරාදා 9ට වරාය විකුණනවා. තමුන්වහන්සේලා හිතන එක සාධාරණද? ඒකද ප්‍රජාතන්ත්‍රවාදී? මේ තමුන්වහන්සේලාගේ දේපළ නෙවෙයි. රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ කුරුණෑගල තියෙන පොල්වත්තක් හරි ලේක් හවුස් එකේ තියෙන කොටස් හරි මෛත්‍රීපාල සිරිසේන මහත්තයාගේ පොළොන්නරුවේ තියෙන ඉඩමක් හරි විකිණීම පිළිබඳ ප්‍රශ්නයක් නෙවෙයි. මේ රටේ ජාතික සම්පත් සහ අනාගතය පිළිබඳව අපේ රටේ වැදගත් වෙළඳ ආර්ථික ක්ෂේත්‍රය කල විකිරීම සඳහා තමයි තමුන්වහන්සේලා කටයුතු කරන්නේ. අවුරුදු 99කට දැන් මෙතන පම්පෝරි ගහන මේක විකුණන්නේ නැහැ කියලා අවුරුදු 99ක් අවුරුදු 99ක් ගියාට පස්සේ ගරු සභාපතිතුමනි නැව් දුවයිද තෙල් වලින්ද දන්නෙත් නෑ. නැව් තෙල් අංශය අද තමයි වැදගත් වෙන්නේ. අවුරුදු 99කදී නැව් තෙල් වලින් දුවයිද වාහන තෙල් වලින් දුවයිද? දැන් අවුරුදු 99කට පස්සේ නැව් තෙල් අංශයක් මොකටද රටකට? ඒක ඒ කාලේට බලා ගන්න පුළුවන්. මොකද ඒ කාලේ තාක්ෂණය දියුණුව කියලා. ඒ නිසා දැන් තමයි වැදගත් මේ වරාය පිළිබඳ නැව් තෙල් සංස්ථාව ප්‍රශ්නමතු කරේ. නැව් තෙල් අංශය මීට පෙර ගරු සභාපතිතුමනි මෙතන තිබුණා තෙල් සංස්ථාව සතුව තිබුණා මැරයින් සර්විස් එක. එදා 2013 වසරේදී මේ රනිල් වික්‍රමසිංහ මහත්මයම ඒක වික්ක පර්ක් සමාගම හරහා පර්ක් සමාගම් බාර් ඇමති මිලින්ද මොරකොඩගේ ඥාති දීනිය බෙන්දා ජෝන් කීස් මුදලාලි කිදුවක් දරුවෙක් මොකද කරේ? පර්ක් එක හරහා වික්ක ජෝන් කීස් මුදලාලිට එදා නැව් තෙල් අංශය. ඊට පස්සේ වාසුදේව නානක්කාර මහත්මයා ඇතුළු වෘත්ති සමිතේ නඩුවක් පවර්ලා එම විකිණීම අවලංගු කරා. අවලංගු කරාට පස්සේ වරාය තෙල් ටැංකියට නැවත රජයට හිමි වුණා. හැබැයි රාජපක්ෂ පාලනේ ඒක තෙල් සංස්ථාවට ලබා දෙනව වෙනුවට නැවත එක වික්කා. හේලිස් එකටයි හේලිස් සමාගම ජෝන් කීල්ස් මේ අනු සමාගම් හතරකට එහි පාසුකම් අද විකුණා. ඒ නිසා කොළඹ වරාය අපසත්ව තුම නැව් තෙල් අංශය තමයි තෙල් සංස්ථාවට ලාභයි පෙව්වේ. ඒ අංශය ද 2003 දී වික්කා. ඒ නිසා තමයි තෙල් සංස්ථාව කියන්නේ මේ නැවුතෙල්ලන්සේ තමන් අතට දෙන්න තමන්ට ඒක කළමනාකරණය කරන්න පුළුවන් පාලනය කරන්න පුළුවන් ලාභ උපයන්න පුළුවන් කොතරද ණය ගරු සභාපතිතුමනි වරාය අධිකාරිය මේ සඳහා ණයක් අරගෙන තිබෙනවා 12 මිලියන 100 හෝ 154 CS 154 මොකද වරාය මැස්තමේන්තු ඇතුළ තමයි මේ ණය ප්‍රමාණය තිබෙන්නේ මේක වෙනම මැස්තමේන්තු කරොත් දැන් තමුන් වාසල විකුණන්න කලින් මැස්තමේන්තු කරන්න ඇතිනේ විකුණන්න කලින් මැස්තමේන්තු කිරීම මට ගා කියන්න 12 මිලියන 150ට අඩුයි 100ට වැඩි නිසා මේ ප්‍රමාණය තමයි මේ ශේෂ්ත්‍රයට වැය වෙලා තිබෙන්නේ නිසා තෙල් සංස්ථාව කියන්නේ මොකද්ද මේක ලබා දෙන්න 12 මිලියන 100 ණය ප්‍රමාණය තෙල් සංස්ථාවට පවරන්න තෙල් සංස්ථාව මේක මාසිකව ගෙවන්නම් ඒ තමුන් වාසල ඒක කරන්න ඇති ඒ තමුන් වාසල ඒ පිළිබඳව සාකච්ඡාවක් කරන්න ඇති අඟහරුවාද ගිවිසුම දානවා කැබිනට් මණ්ඩලයට කැබිනට් මණ්ඩලයේ ඇමතිවරු ගිහිල්ලා එනකොට මේසේ උඩ ගිවිසුම සිකුරාදා පාර්ලිමේන්තුව හතහමාර වෙනකම් විවාදේ සෙනසුරාදා විකුණනවා මේ තමුන් වාසල ගිඩමත්ද අපි අහන්නේ මේ රටේ මෙන්න මේ නිසා තමයි හදිසි වැඩ වර්ජනයකට තෙල් සංස්ථාවේ සේවක මහතුරුන්ට යන්න සිද්ධ වෙන්නේ හදිසි වැඩ වර්ජනය ඇයි හොරෙන් ගිවිසුම කැබිනට් එකට දානවන සිකුරාදා නම් පාර්ලිමේන්තුවට ගේන්නේ සෙනසුරාදා අස්සම් කරනවන ඒ පිළිබඳ කරන ලද සාකච්ඡාවන් ඒ පිළිබඳ කිරිපත් කරන යෝජනාව කිසිවක් සැලකිලිමත් කරලා නැත්තම් ඔවුන්ට තිබුණ ඉතාම බලවත් වෘත්තීය ක්‍රියාමාර්ගය තමයි වැඩ වර්ජනය අපි පිළිගන්නවා තෙල සංස්ථාව කියලා කියන්නේ ආර්ථිකයේ රුධිරන රටක ආර්ථිකයේ රුධිර සංසරණ පද්ධතිය හා සමානයි ආර්ථිකයටත් ජන ජීවිතයටත් විශාල බලපෑමක් වෙන බව ඇත්ත තෙල් සංස්ථාවේ අඩපණ වීම හැබැයි තමුනාසල දෙම්මේ ජනතාව දුෂ්කරතාවයට පත්වීම පිළිබඳ කනගාටුවක්ද තමුනාසලට තියෙන බොරු කියන්න එපා ගම් වතුරට මිනිස්සු සිය ගණනක් මැරෙනකොට කැබිනට් ප්‍රකාශක කියනවා එච්චරයි මැරිලා තියෙන්නේ කියලා දහස් ගණනක් මැරුණ නැති ගණන කතා කරමි මහතුරු මේ කනගාටුව ජනතාවගෙන ඩෙංගු වැළඳිලා 300කට ආසන ප්‍රමාණයක් මියදෙනකොට රෝහල් පිරෙනකොට රෝහල් වල ඉඩ නැති වෙනකොට හදවතක් නැතුව ඉන්න මිනිස්සු දැන් ඇවිල්ලා කියනවා ජනතාවගේ ප්‍රශ්නයක් ගැන කුණු කඳු වලට යටවලා මිනිස්සු මැරෙනකොට උමාය ගෙවල් පුපුරනකොට මිනිස්සු අවතන් වෙනකොට මිනිස්සුනි ඉන්න උන් හිටෙන් අහිමි වෙනකොට ලින් හිඳනකොට කුඹුරු පාළු වෙනකොට හදවතක් නැති මිනිස්සු අද ඇවිල්ලා කතා කරනවා ජනතාවගේ ප්‍රශ්න නිසා අපි මේකට මැදිහත් වුණා මොකද මේ කියන්නේ තමුනාසලා ජනතාව මුහුණ දෙන අනිත් ගැටළු වලට ඒහා සමාන කාර්යක්ෂමතාව විශ්ව මැදිහත් වුණාද එහෙම මැදිහත් වෙච්ච ආණ්ඩුවත් බැඳුම් කරෙන් ආර්ථික විනාශ කරනකොට කෝට් ප්‍රකෝටි ගැන හොරකම් කරනකොට කොමිසම් සභාවට ඇවිල්ලා නිලධාරීන් කියනවා ඇමතිවරයාට ගයක් කරන් දුන්නා කියනකොට එයාගේ ගේ තමයි ගත්ත කියනකොට ඒ ඇමතිවර කැබිනට් මණ්ඩලේ තියාගෙන ඒ ඇමතිවර ආරක්ෂක මණ්ඩලේ තියාගෙන ඒ ඇමතිවර පාර්ලිමේන්තු ඉස්සරහම තියාගෙන අද කතා කරන ජනතාවගේ දුක ගැන කතා කරන්න කරින් හොරා වාඩි කරවන්න පිටිපස්ස වේලී අඩුම තරමේ එනිසා තමුනාසල මේ ව්‍යංගයක් මේ කිසිසේත්ම ජනතාවගේ ප්‍රශ්න පිළිබඳ නෙවෙයි තමුනාසල සැලකලක් කරේ තමුනාසලට ඕනකම තිබුණා හිතුවක්කාරී තක්කඩි ලෙස මේ ගිවිසුම අත්සන් කරලා වරාය හම්බන්තොට වරාය අනිත් කරුණු පිළිබඳ හිත විවාද කරමු තෙල් සංස්ථාවේ සේවක සේවිකාව මතු කරන ප්‍රධාන ප්‍රශ්න තමයි නැව් තෙල් ලංශය දෙන උන්නතට ඒ තමුනාසලක දෙන්නේ නැති 12 මිලියන 100154 ණය මුදලක් තිබෙන්නේ මාස 8ක ලාභය බිලියන 4යි නම් මාස 8ක වරාය අධිකාරිය තෙල් ගහලා බිලියන 8ක ලාභයක් ලැබුණා. තෙල් සංස්ථාව කියනවනම් අපිට දෙන්න මේක 12 මිලියන 100154 ණය මුදල් තෙල් සංස්ථාවට දෙන්න. ඒක අපි පියවන්නම් අපිට මේ සේවාව පවත්වාගෙන යන්න දෙන්න. ඒ සේවාවෙන් තෙල් සංස්ථාව ලබන ලාභය මත ජනතාවට අඩු මිලට තෙල් ලබා දෙන්න. ජනතාවගේ දවසක දුෂ්කරතාවයට වඩා වැදගත් වෙන මොකද්ද? මේ රටේ තෙල් සංස්ථාව ජාතික ආර්ථිකයත් ජනතාවට ඉන්ධන අඩු මිලට ලබා දීමත් පහසුකම් සැලසීමත් නිවැරදි වැදගත් සාධකයි. අන්න ඒ වැදගත් සාධක වෙනුවෙන් තමයි මේ වැඩ වර්ජනේ නිරත වුණේ. එනිසා මේ දුර්ජන වැඩ වර්ජනයක් නෙවෙයි මේ දුර්ජනයෙන් රටේ ජාතික සම්පත් විකුණනකොට ඒ දුර්ජනයන්ට එරෙහිව මේ රටේ ප්‍රගතිශීලී ජනයා විසින් දියත් කරන ලද වැඩ වර්ජනයක් මේක ඒක ඇත්ත කතාව මේ වැඩ වර්ජනයට එරෙහිව නම් තමයි දුර්ජනේ මේ වැඩ වර්ජනේ ගරු සභාපතිතුමනි වරාය විකුණනකොට නැවුතල්ලන්සේ විකුණනකොට ගබඩා සංකීර්ණ විකුණනකොට හම්බන්තොට වරාය හරහා නැව් වලට තෙල් ගහීමේ සේවාව චීන සමාගම විකුණනකොට ඒවට අත උස්සන අය තමයි දුර්ජනේ මතක තබා ගන්න. ඒවට එරෙහිවන්නන්නේ නෙවෙයි දුර්ජනේ. එනිසා දුර්ජනේ පිළිබඳ අලුත් අර්ථකථනයක් ඕන වෙලා තිබුණා තමුන් වහන්සේලා කිනි පරිදි හිමම. එනිසා කරු සභාපතිතුමනි. එනිසා සාධාරණ වැඩ වර්ජනයක් ආර්ථික පිළිබඳවත් රටේ අනාගතය පිළිබඳවත් රටේ අනාගත ආර්ථික උපාය මාර්ග පිළිබඳවත් වැදගත් වැඩ වර්ජනයක තමයි නිරත වුණේ. අපි පිළිගන්නවා කරු සභාපතිතුමනි ජනතාව විශාල දුෂ්කරතාවයට පත් වුණා. පැය දෙක තුනක් රස්තියාදු වෙලා තිබෙනවා. තෙල් පෝලිම් වල ඉඳලා තිබෙනවා. හැබැයි ඔවුන් අවසානයේදී හමුදාව අත්‍යවශ්‍යව බවට පත් කරන්න පෙර එම වෘත්තීය සමිතිය එකමුතු එකඟතාවයකට එනවා මේ වැඩ වර්ජන නිසා හදිසි සේවාවන් බිඳ වැටෙන ඉඩ ලබා දෙනු නොදිය යුතුයි කියලා. එනිසා උන් එකඟතාවයකට එනවා ගුවන් සේවාවන් සඳහා තෙල් සැපය යුතුයි. ජාතික මාරෝහල ජෙනරේටර් අක්‍රිය වුණොත් ලේ බැංකු ආදී විශාල ගැටලු ගන්නාවකට මුහුණ දෙනවා. ඒ සඳහා තෙල් ලබා දීමට එකඟතාවයකට එනවා. අන්නේ මේ එකඟතාවකට එමින් තිබේ තමයි තමුනාසල හමුදාව මැදිහත් කරා. හරි තමුනාසලට කරනවා දේපල පිළිමද ආරක්ෂාවට තමයි හමුදාව මැදිහත් කරේ. නමුත් ඒ කිසිදු හමුදා මුතුරාජ වෙලා ගබඩා සංකීර්ණී කිසිදු තෙල් බවුසරක් හමුදාවට මැදිහත්ලා යවන්න පුළුවන් කමක් ලැබුණේ නැහැ. හැබැයි ඊට පස්සේ තමුනාසල මොකද කරේ? ඊට පස්සේ තමයි තමුනාසල මෙර කණ්ඩායම් මේ දෙවි. මම අහන අජිත් පීපෙරා මන්ත්‍රීතුමාගෙන් ඔබතුමාට අහම් මන්ත්‍ර ගියාට පස්සේ ඉරාක් කියන මන්ත්‍රීවරයා නාගරික නගරාධිපතිවරයා පිස්තෝල අරගෙන පැන්නුව මතක ඇති. පිස්තෝල අරගෙන පැන්නුව ඔබට මතක ඇති. අද ඌ බෙලියත්තේ සංවිධායක ශ්‍රී ලංකාවක එක වෙනම දෙයක්. අද ගජ මිත්‍රයා ඒ රාජ්. හැබැයි එදත් එහෙමයි. අද තමුන එදා තමුනාසල මැස්සේ පිස්තෝල අරගෙන පැන්නුව ගල් ගැහුවා. එදා අපිට මතකයි සිරානි බණ්ඩාරනායක මැතිතුමිය නරපහරින් පිළිබඳව ඒ ප්‍රශ්නෙට උද්ඝෝෂණයක් දෙන අධිකරණයේදී මේ විදියටම ශේෂ්ඨාධිකරණ ගාව මැරයන් ගනලා පයින් ගැහුවා. ඒකට මැදිහත් වෙච්චි අයට තමුනාසල සරපොන්සක මහත්තයක පිළිබඳ උද්ඝෝෂණයක් දියත් කරනකොට පුංචි බොරල්ල ඉඳන් වැලිකඩට මගරකල මැරයන් ගැහුවා. අනුමත කරනවද ඒක? තමුනාසල අනුමත කරාද ඒක? නැත්නම් තමුනාසල වෙන මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී පිළිබඳ විශ්වාසය තියෙන කිසිවෙක් මේ මැර ප්‍රහාරයන් අනුමත කරන්නේ නැහැ. හැබැයි ඒකට එරෙහිව තමයි තමුනාසල බලය ගත්තේ. දැන් බලය ගත්ත තමුනාසල මොකද කරන්නේ? දැන් තමුනාසල මැර කණ්ඩායම යොද වුණා. දැන් මෙතන කියලා මේ කුපිත වූ ජනතාව ඕක අපේව හම්බන්තොටනු වරායට කුපිත වූ සේවකයින් පහර දුන්නේ තමුනාසලට කියලා. එදා අපි ඇහුවා ශ්‍රේෂ්ඨාධිකරණ ගාවදී කුපිත වූ නඩුවලට ආපු අය පහර දුන්නේ කියලා. දැන් තමුනාසල අදමත් ඒකම උච්චාරණය කරනවා. මේ කුපිත වූ ජනතාවද? මම කියන මේ ගෙනාවේ කවුද? කලුපුල්ලේ වත්තේ බඳු පැට්ට මේ ඉන්න පොල්ලක් අතේ තියාගෙන බඳු පැට්ට තමුනාසලගේ කලුපුල්ලේ වත්තේ මෙරයා ඊළඟව තමුනාසල ගෙනාවේ. ඊළඟ තමුනාසල ගෙනාවා ඒත් කලුපුල්ලේ වත්තෙන් මෙල්වින් කල්පනා කරලා බලන්න. ඊට පස්සේ ගෙනාවා තමුනාසල සිංගප්පූරෙන් ගෙනාවා ගාමිණි සිංගප්පූරෙන් ගෙනාවා බණ්ඩාර මේකේ මෙර කණ්ඩායම් දෙකක් ගෙනාවා. මෙර කණ්ඩායම් ගණනට තමයි පහර දුන්නේ. මේ තියෙන පහර දීම් ගරු සභාපතිතුමනි මේ කුපිත වූ ජනතාවද? කුපිත වූ ජනතාව හරියට දෙකයි දෙකේ පොළු අරගෙන අඩි තුනහමාරට කපාගෙන ගෙදර තියන් ඉන්නවද? කඩු මේ කඩු සහ මේ පොළු තමුන්වාසල ලොරි වලින් ගෙනල්ලා එතන තිබුණ බේකරිය බෙදුවා. ඒ බේකරිය ඇතුලේ තමයි මේ මර කණ්ඩායම වලට බෙදුවේ. ඒකට ඒ පලාර්ගේ മന്ത്രിගේ ඩ්‍රයිවර් ඉන්නවා එක මැරේක් හැටියට. ඒකල තමයි මේ පහර දියත් කරේ. මේ ඉන්නේ බණ්ඩාර. මේ ඉන්නේ මේ ජාතික රූපවාහිනී බණ්ඩාර මෙතන පොල්ලක් අතේ තියන්නේ. බණ්ඩාර මෙතන ITN නාලිකාවෙන් වොයිස් කට් ගන්නවා. ගැහුවේ කොහොමද කියලා අහනවා. ගැහුවේ කොහොමද කියලා අහනවා ITN නාලිකාව. මේ නාලිකා මොනවද? මෙරයා ගැහුවට පස්සේ ITN නාලිකාවෙන් අහනවා තෙල් වැඩ වර්ධනේ සාධාරණද කියලා. ඔහු කියනවා අසාධාරණයි කියලා. කවුද මේ අසාධාරණයි කියන්නේ? පොළු වරගෙන හිටපු මෙරයා. මේ ඉන්නේ කවුද? මේ ඉන්නේ ගාමිණි. සිංගප්පූර ගාමිණිලා. මේ ඉන්නේ කවුද? බණ්ඩාරලා සිංගප්පූර. තමුනාසලා කියන මේ සාමකාමී මේ සාමකාමීත්වය බිඳ වැටි නිසා ඇත නැති ජනතාවගේ ප්‍රතිවිරෝධයක් නෙවෙයි මේක. මේක තමයි එදත් මේ මැරයන්ට පහර දෙනකොට මැරයන්ැවිලා පහර දෙනකොට එදත් ප්‍රවති ආණ්ඩුව මේ මුසාව තමයි දෙඩෙව්වේ. අද තමුනාසලා ඒක පුනරුච්චාරණය කරනවා. මම අහනවා කිරියල්ල මන්ත්‍රීවරගේ තමුනාසලා අනුමත කරනවද මේ මැරයන් මෙහෙම පහර දෙන එක? රනිල් වික්‍රමසිංහ මහත්මයා නිතරම ගරු සභාපතිතුමනි ප්‍රජාතන්ත්‍රවාද පිළිබඳව ලිච්ඡවි දරුවන් පිළිබඳව සාකච්ඡා පිළිබඳ සම්මන්ත්‍රණ පිළිබඳව පාර්ලිමේන්තුව පිළිබඳව එංගලන්ත පාර්ලිමේන්තුව පිළිබඳව මහා ගෝසාවන් දාන ප්‍රජාතන්ත්‍රවාද පියා හැටියට පෙනී සිටින්නේ. අපි අහන දැන් පාර්ලිමේන්තුවට විල කියන්න කොළන්නාවේ ගබඩා සංකිරණ පණලා මැරිය පහර දීලා තිබෙනවා. කාන්තාවන්ට පහර දීලා තිබෙනවා. අතපය කඩලා තිබෙනවා. ඒ කඩන වෙලාවේ දැන් මොකද මැරෙන්ට කරන්නේ? තමුනාසල උත්සාහ කරමින් තිබෙන්නේ ජනතාවගේ ප්‍රශ්න විසඳන්න මේ ආකාරයෙන් නම් තමුන්නාන්සලා සූදානම් වෙන ඕනෑම ආකාරයට මේ රටේ ජනතාව සූදානම් කරන බවත් අපි කියනවා. සහතිකයි. මේ තත්ත්ව වර්ධනය වෙන්න දෙන්න බෑ. එදා අපිට මතකයි කර සභාපතිතුමනි මේ විදිහට මර කණ්ඩායම් අධිකරණයේදී ලිප්ටන් වටරෝමේදී මේ අහසමාන ලෙස මර කණ්ඩායම් මේ රටේ ජනතාවට පහර දෙන්න උත්සාහ කරා. අද තමුන්නාන්සලා තමුන්නාන්සලට එරෙහිව දියත් වුණ ප්‍රධාන පළමු ප්‍රබල වැඩ වර්ජනයේදී තමුන්නාන්සලා මර කණ්ඩායම් මුදා හරින්න දියත් කරලා තිබෙනවා. රාජපක්ෂ පාලනයට ඒක දියත් කරන්න සිද්ධ වුණා අවුරුදු 9ක් ගිහිල්ලා. හැබැයි තමුනාසලට අද අවුරුදු 2ක් යනකොට සිද්ධ වෙලා තිබෙනවා මෙර කණ්ඩායමින් තොරව තමුනාසල දේශපාලන පවත්වාගෙන යන බැරි බව. ඒ විතරක් නෙවෙයි කරු සභාපතිතුමනි. මේ මෙර කණ්ඩායම් කාත් එකද ඉන්නේ? පොලිසියත් එක්ක.
අපි අහන පූජිත් ජයසුන්දරලාගේ පොලිසියෙන් මෙර කණ්ඩායම් මත්තණුම් කර ගන්න. හැබැයිද මොකද වෙලා තිබෙන්නේ? මෙර කණ්ඩායම් සහ පොලිසිය එකට සාකච්ඡා කරනවා. එකට මෙහෙමද යත් කරන්නේ. පොලිසිය කෙනා ඔයගොල්ලෝ මේ පැත්තෙන් එන්න. මෙර කණ්ඩායම් වලට කියලා මේ පැත්තෙන් එන්න. බේකරිය ගාව තාප්පෙට හිර කර ගන්න. එතන කියලා පහර දෙන්න කියලා පොලිසිය මෙර කණ්ඩායම් ඒකාබද්ධව මෙහෙව්වේ. ගරු සභාපතිතුමා අපි විශ්වාස කරන්නේ නැහැ. මෙරයා සහ පොලිස්කාරයෙක්ට කතා කරා කියලා එතන හම්බ වෙලා. නැහැ. මේකට දේශපාලන මැදිහත් වුණා. පොලිසියයි මෙර කණ්ඩායම් එකම සාකච්ඡා තැනකට ගෙනාවේ කවුද? දේශපාලක මැදිහත් වෙලා. නිසා තමුනාසල වග කියන්න ඕන මේ මෙර කණ්ඩායම් උදහැරලා මේ සේවකයන්ට පහර දෙමින් පිළිබදව. ඒ විතරක් නෙවෙයි ගරු සභාපතිතුමා. මෙර කණ්ඩායම් විතරක් නෙවෙයි. අපිට මතකයි අත්තඩංගුඩ ගත්ත එතන පිරිසක්. අත්තඩංගුඩ ගත්ත දුමින් දිසානායක අමාත්‍යවරයා මුණගැහිලා සාකච්ඡා කරමින් ඉන්න වෙලාවේ. ඒ වෙලාව අත්තඩංගුඩ ගත්ත 15කට අධික ප්‍රමාණයක්. ඒගොල්ල අත්තඩංගුඩ යන ට්‍රක් එක පටවගෙන ගෙනල්ලා වැලිකඩ පොලිසියෙන් බානවා. වැලිකඩ පොලිසියෙන් ඒගොල්ල බිමට බහිනකොටම වැලිකඩ ඔයිස මොකද කරන්නේ? එනේ එන එක්කෙනගෙන් බෙල්ලෙන් අල්ලනවා. වැලිකඩ ඔයිසර කොහොමද එහෙම බලයක් දීලා තිබෙන්නේ? අපේ කණිතෙල් පොදු සේවක සංගමේ සභාපතියට කටයුතු කරන රංගල මාත්මයා ආචාර්ය රංගල මේ තුට්ටු දෙකේ මැරෙයෝ නෙවෙයි. ගරු සභාපතිතුමනි ආචාර්ය රංගල මහත්මයා ඔහුට මොකද කරන්නේ? ඕයිසී අරගෙන ගිහිල්ලා බිත්තියට හේතු කරනවා. බිත්තියට හේතු කළා පිටුපස හරවන්න කියනවා. අත් දෙක බිත්තියට තියාගන්න කියනවා. කිලා ඕයිසී ගප්පයි පයින් අතින් පහර දෙනවා. අපි යන තමුනාසලට එහෙම මැර බලය පොලිසියට දීලා තිබෙනවද? අත්තඩංගුඩ ගත්ත කෙනා ඔහු කියනවා මට ගහන එක වැරදි. මම දැන් පොලිසිය බාරේ ඉන්නේ. පොලිසිය බාරේ ඉන්න කෙනාට ඕයිසී පහර දෙනවා. දැන් තමුනාසලගේ යහපාලනේ මේකද? තමුනාසල ප්‍රජාතන්ත්‍රවාදේ මේකද? අපි අනෙතරේ තමුනාසල. එනිසා පොලිස් පාරේ මතුවරයා හැම වෙලාවෙම සූප්පු කට ගහගත්තා වගේ ඉන්නේ. පොලිස් පාරේ මතුවරයා ඇවිල්ලා කියන්න ඕනේ මේ පාර්ලිමේන්තුවට මොකද මේ කරන්න කියලා. පොලිස්පතිවරයා මෙහෙමනවා. තමන්ගේ හුරු බේර ගන්නවා. තමන්ට ඕන දේවල් බේර ගන්නවා. එහෙම පොලිස් සමිතිවරයෙක් ඉන්නවා. ඒ පොලිස් සමිතිවරයා මොකද කරන්නේ? පොලිස් සමිතිවරයා මොකද කරන්නේ? පොලිසියට නියෝග දීලා තිබෙන මොකක් වෙනවද? මැරයන්ට ආරක්ෂාවක් සේවකයන්ට පහර දීම වෙනුවොත් නියෝග දෙප පොලිස් සමිතිවරයෙක් ඉන්නවා. ඒ පොලිස් සමිතිවරයාට ඉතාමත් හොඳින් ආරක්ෂාව දෙන අගමැතිවරයෙක් ඉන්නවා. ඒක ඇත්ත කතාව. එනිසා අගමැතිවරයා මේ පාර්ලිමේන්තුවට ප්‍රකාශ කරන්න ඕන. මේ මැරයන් ආවේ කොහොමද? මේ මැරයන් කවුද? මැරයන් අත්අඩංගුවට ගන්නවද? ඔයිසීව ඔයිසීල මොකද ගන්න ක්‍රියාමාර්ගය? තමුන්නාසල හිතනවාද ඔයිසී වෙලිකඩ තියාගෙන මේ පිළිබඳ පරීක්ෂණ කරන්න පුළුවන් කියලා? රංගල මහත්මයා පැමිණිලා ලියනකොට රංගල මහත්තයා ඔයිසී කරලා පැමිණිලා යන්න දෙන්න බෑ කියලා. එනිසා සිද්ධ වෙනවා ගරු සභාපතිතුමනි කියලා කල්පනා කරනවා පොලිස් මූලස්ථානට කියලා පැමිණිලා දාන්න. ඉන්න පොලිසිය පැමිණිලා දාන්න බෑ. දැන් ඒ ඔයිසී තියාගෙන පරීක්ෂණ කරන්න. ඒ මැර ඔයිසීලා තියාගෙන පරීක්ෂණ කරන්න තමුන්නාසල සූතනම් වෙන්නේ. එනිසා තමුන්නාසලා මේ මෑතකදී පොලිස් ස්ථානාධිපතිරු ගණනාවක් මාරු කරගත්තා. අපි දන්නවා හොඳටයි මාරු කරේ. තමුනාසලා ඡන්දයක් කිට්ටු වෙනකොට තමන්ගේ ආසනයට තමන්ගේ හිතවත් පොලිස් ඔයිසි මහත්තයෙක් ගේන සැලසුම හැදුවා. 26 දෙනෙක් තමුනාසලාගේ පොලිස් වලට ස්ථානගත කරගත්තා. ඒ නිසා මේ කටයුතු කරමින් තිබෙන කරු සභාපතිතුමනි මුළු මනින්ම වැඩ වර්ජනෙන් ජනතාවට පීඩාවක් පත් වෙනවා. ආණ්ඩුවේ විසිනීම සඳහා ක්‍රියාමාර්ගයක් ගත යුතු නම් ආණ්ඩුවේ කාර්යභාරය. හැබැයි කරු සභාපතිතුමනි මෙතන සිද්ධ වෙන එක නෙමෙයි. ඉතා පැහැදිලිව කර සභාපතන මෙතන සිදු වී තිබෙන්නේ මෙර කණ්ඩායම් සහ පොලිසිය ඒකාබද්ධව එම සේවක සේවිකාව වෙන සෙල්ල කරලා මෙර ප්‍රහාරයක්. අපි අනේ මෙර ප්‍රහාර අනුමත කරනවද? මෙතන ඉන්න කවුද අනුමත කරන්නේ? මේ මෙරයොද කොළොන්නාවේ කොහෙ ඉන්නවද මෙතන? කවුද මේ? අපි දන්නද මේගොල්ලෝ ගැන? අපි දන්නද මේගොල්ලෝ මෙරයොද? අනේ තේරුම් ගන්න මේගොල්ලෝ කවුද කියන්නේ? මේ 2015 කිට්ටු වෙනකම්ම එහෙද මෙහෙද පළාත් සභා මැතිවරණයකම්ම එහෙද මෙහෙද කකේ බල බල හිටු මහතුරු. මම දන්නද මේ මහතුරු ගැන? මම කියන්න ඕන මේ මහතුරු ගැන. 2015 වෙනකම් ඒ රාජපක්ෂ පාලනයේ බීසනේ තියෙනකොට ඒවට ඇරෙව හඬන් නැතුව එහෙටත් මෙහෙටත් නැතුව දෙපැත්ත බල බල හිටු මහතුරු. මේ සමහර අය ඉන්නවා කොයි වෙලාවෙත් විරුද්ධව හිටියා. මේගොල්ලෝ ඡන්ඩි නෙවෙයි මතක තබා ගන්න. මේගොල්ලෝ ආණ්ඩු බල එනකොට නොණ්ඩිගරු සභාපතිතුමනි මේගොල්ලෝ ඡන්ඩිද? නිකම් මේ සේවකයන්ට මැරෙන් දාලා පහරෙල්ල කරන්න ඡන්ඩිද මේගොල්ලෝ? එනිසා ගරු සභාපතිතුමනි මේ දියත් වෙමින් තිබෙන කවර පාලනයක්ද? ක්‍රමානුකූලව ශිෂ්‍යයන්ට පහර දෙන්න පටන් අරගෙන තිබෙනවා නම් සුදු වෑන් සංස්කෘතියක් ඇති කරන්න පට පොලිස් සමිතිවරය ඇවිල්ලා කනගාටු ප්‍රකාශ කරනවා. කනගාටු ප්‍රකාශ කරාට හරියද? එදා ඒ දරුවව උස්සගෙන ගියා නම් ඊට පස්සේ අර ඉන්නවා කතන්දර මාමා. කවුද පොලිස් මාධ්‍ය ප්‍රකාශක? ඒ ඇවිල්ලා කතන්දරයක් ගොතලා කියනවා. මේකට සිද්ධ වෙලා තිබෙන්නේ. ඒ නිසා කරු
කාලය අවසන්යි.
අවසන් කර. ඒ නිසා කරු සභාපතිතුමනි මේ හම්බන්තොට ගිවිසුම අසංකරයෙන් පිළිබඳව මාදන්න ජනාධිපතිවරයා පිළිබඳ එකඟතාවයකට ආවලු එක පස්සට කල් දාන්න කල් දාන්න තෙල් සංස්ථාව ඉල්ලීම මත අඩුම තරමේ අපි ගිවිසුම ගැන හෙට කතා කරමු. නමුත් මේ විවාදයේදී තෙල් ටැංකි සංකීර්ණයත් එහි පාසුකම් සහ නැව් තෙල් අංශයත් මේ ගිවිසුමින් ඉවත් කරන්න. ඒ වගේම එම සේවක සේවිකන්ට ආරක්ෂාව දෙන්න. ඒ වගේම මේ මර කණ්ඩායම අත්අඩංගුවට ගන්න. ඒ වගේම වැලිකඩ OIC අත්අඩංගුවටගෙන පරීක්ෂණ පවත්වන්න කටයුතු කරන්න කියලා බල කරමින් මම නතර වෙනවා. භූමි ස්තුති ගරු සභාපතිතුමනි.
ස්තුතියි ගරු අජිත් මානපර මන්තුමා.
ගරු මූලාසනේ දූත සභාපතිතුමනි මන්ත්‍රීතුමනි, විශේෂයෙන්ම මේ සභා මේ විවාදයට සහභාගී වෙන්න විශේෂයෙන්ම සතුටින්. මොකද හේතුව අපි දන්නවා මෙතෙක් කල් ආණ්ඩු මෙවැනි වැඩවර්ජන විසඳුවේ කොහොමද කියලා. රාජ්‍ය සේවකෝ ගැන හරි උනන්දුවෙන් හරි කැක්කුමෙන් කතා කරපු නායක හිටපු ආණ්ඩුව වෘත්තීය සමිති ගැන හරි කැක්කුමෙන් කතා කරපු ওই විපක්ෂයේ කණ්ඩායම් එදා අපේ ගමේ ඒකල අපේ ප්‍රදේශයේ ඒකල වෘත්තීය සමිති නායකයන් තමුන්ගේ අර්ථසාධක මුදල පවර ගන්නවා කියලා උද්ඝෝෂණය කරද්දී වෙඩි තියලා මරලා තමයි උද්ඝෝෂණය නැමැත්තුවේ. මේ රාජ්‍ය දේපල ගැන උනන්දුවෙන් රාජ්‍ය දේපල ආරක්ෂා කරන්න ඕනි කියලා ඔය කියන දේශපාලන කණ්ඩායම එදා මේ රටේ ඉතිහාසයේ වැඩිම රාජ්‍ය දේපල විනාශ කළේ ඔය කණ්ඩායම. බස් ටික පුච්චලා දැම්මා, ඒවා රාජ්‍ය දේපල නෙමේද? ට්‍රාන්ස්ෆෝමර් ගිනි තිබ්බා, ඒවා රාජ්‍ය දේපල නෙමේද? අපේ රටේ උගත්තු මරලා දැම්මා, ඒවත් රාජ්‍ය සතු මොලය දේපල කියන එක මම විශේෂයෙන් කියනවා. අන්න ඒව කරලා මේ රටේ ට්‍රාන්ස්ෆෝමර් විනාශ කරලා ලයිට් එකක් පත්තු කරන්න දෙන නැති කරලා අවස්ථාව නැති කරලා තෙල් පිරිපහදු වගේ දේවල් විදුලි බලාගාර විනාශ කරපු මේ කණ්ඩායම අද කිඹුල් කඳුළු හදනවා අහලනවා අනේ අපේ රාජ්‍ය දේපල රැක ගන්න ඕනේ කියලා. ඕවා දැන්ද මතක්ුනේ? අපි එදත් රාජ්‍ය දේපල රැක්කා, අදත් රාජ්‍ය දේපල රැක්කා කියන එක විශේෂයෙන් කියනවා. ගරු මූලාසනයේ මන්ත්‍රීතුමනි, අද අපි අවිහිංසාවාදී ක්‍රමවේදය තුළ තමයි මේ ප්‍රශ්නේ විසඳුවේ. 1979 අංක 61 දරන අත්‍යවශ්‍ය මහජන සේවා පනත පාවිච්චි කරලා ඒ අනුව මෛත්‍රී යුගයකට ගැලපෙන ආකාරයට යහ පාලනයකට ගැලපෙන ආකාරයකට 2017 ජූලි 5 වෙනිදා ජූලි 25 වෙනිදා 2029 ඇලීරක් විසුණු දරන අතිවිශේෂ ගැසස් පත්‍රය මගින් අපි මේ සදිසි අවස්සේවය ස්ථාපිත කළා තමයි මේ ප්‍රශ්නේ විසඳුවේ. මේ පනතට විරුද්ධ වෙනව නම්, මන්ත්‍රීවරයෙක් විරුද්ධ වෙනව නම්, මේ මන්ත්‍රීවරු ටික මේ විරුද්ධන මන්ත්‍රීවරු ටික බලාගෙන ඉන්නේ මේ වර්ජන අවුස්සලා අහිංසක තෙල් සේවකයෝ පවා බොරු කියලා, අහිංසක තෙල් සේවකයන් බොරු කියලා, මේ දේපල විකුණනවා කියලා පට්ටපල් බොරු කියලා මේ අයව රවට්ටලා එයාගේ තියෙන ජාතියේ තියෙන හිතයිසිකම අවුස්සලා මේගොල්ලෝ කරන්නේ මොකද්ද? බිල්ලක් ගන්න මිනිහෙක් මරන්න කල් බලාගෙන ඉන්නේ. බැලුවා හම්බන්තොට දැඟලුවා කාවහරි මරයි කියලා හිතුවා. මේගොල්ලෝ හැංගිලා බලාගෙන හිටියා. තෙල් පිරිපහදුර ගියා, කට්ටිය ඇවිස්සුවා මරයි කියලා බලාගෙන හිටියා. ආණ්ඩුවෙන් ඇවිල්ලා නැහැ. හිතට අමාරුයි. අද මේක සාමකාම විදිහට විසඳපු හින්දා අද දැන් හිතට අමාරුයි. දැන් බෙරි හන්දේ නම් මෙතෙන්ට ඇවිදිලා. එහෙමනම් මම කියනවා, එහෙම නැත්තම් මේ ක්‍රමවේදයට විරුද්ධ වෙන්නේ සමහර දේශපාලන පක්ෂ තියන සභාපතිතුමනි. මේවා ඒ පක්ෂ වලින් රටට කරපු වැඩක් නැහැ, රටට කරපු සංවර්ධනයක් නැහැ. ඒගොල්ලෝ කරලා තියෙන්නේ වැඩ වර්ජනය පිළිබඳව විතරයි ප්‍රසිද්ධියට පත් වෙලා තියෙන්නේ. කොහේ හරි වැඩ වර්ජනයක් තියෙනවා නම් ඒ පක්ෂය තමයි මෙහෙවලා තියෙන්නේ. රටට වැඩ වර්ජනය කරලා ප්‍රසිද්ධ වෙච්ච පක්ෂ මේ වැඩ වර්ජනය සාමකාමී විදිහට අපි විසඳපුවාම අද හිතේ අමාරු දකින්නවා. මොකද ඒගොල්ලන්ට ගමනක් නැහැ, පැවැත්මක් නැහැ. එන්නේ ඒකයි වෙලා තියෙන විශේෂම ප්‍රශ්නේ. ඒම නිසා මම විශේෂයෙන් කියනවා, අද තව කියනවා මේ තෙල් ටැංක ටික තිබ්බනම්, මේ තෙල් ටැංක ටික තියාගත්තනම් ඩීසල් මිල පෙට්‍රල් මිල අඩු කරන්න තිබ්බයි කිව්වා. පහුගිය ආණ්ඩුවේ හිටපු මුදල් ඇමතිවරයා කිව්වේ මොනවද? සක්කරගේ පුතා වයිමාවත් ගෑස් මිල අඩු කරන්න බැහැයි කිව්වා. අද සක්කරගේ පුතා වයිමාවෙත් නැහැ. ওই තෙල් ටැංක ටික බදු දෙන්න ඉස්සෙල්ලා මේ ආණ්ඩුව ගත්ත ගමන් මේ රටේ ඩීසල් පෙට්‍රල් ඉතිහාසගත වෙන විදිහට අපි මිල අඩු කරලා ධනතාවට බෙදා හැරියා. ඕවා බදු දෙන්න ඕනේ නැහැ, අපිට ඩීසල් පෙට්‍රල් අඩුවට දෙන්න. ඕවා සක්කරගේ පුතා වයිමෙන්ඩ ඕනේ නැහැ, ගෑස් එක අඩුවට දෙන්න. ආණ්ඩුව ගත්ත විතරයි කරපු දූෂණ වංචාන වත්තලා අපි ජනතාවට දුන්නා. විශේෂයෙන්ම යහපාලන රජයක් වශයෙන් කිසිදු ලේඛනවීමක් නැතුව අපි මේ ප්‍රශ්නේ ලස්සන්ට විසඳුවා පොදු ජනතාවගේ ප්‍රශංසාවට අද ලක් වෙලා තියෙනවා සමාජ වෙබ් අඩවිලද කියනවා ආණ්ඩුව ඇයි මේක එදා ඊයේ කළේ ඕක කලින් කරන්න තිබ්බනේ ඕක අද අද ජනතාව කතා වෙන්නේ මොකද්ද අද ජනතාව කතා කරන්නේ සෞඛ්‍ය සේවයත් මේ වගේ කරන්නකෝ සෞඛ්‍ය සේවයත් මේ වගේ හදිසි අවස්ථා ජනතාව ගැන හිතලා ප්‍රකාශයටපත් කරලා සෞඛ්‍ය සේවයත් මේ විදිහට කරන්නකෝ ආණ්ඩුව ඔන්න වැඩ පටන් ගත්ත කියලා මතක තියාගන්න හැබැයි වැඩ පටන් ගත්තේ ජේආර්ගේ ව්‍යවස්ථාවෙන් වැඩ පටන් ගත්තේ අර ඒ බලය අරගෙන උද්ඝෝෂකයන්ට වෙඩි තියලා මරලා මිනි අරගෙන ගිහිලා නෙමේ වැඩ පටන් කරත්තේ සාමකාම විදිහට මතක තියාගන්න තව අලියා නැට්ට හෙල්ලුවෙත් නැහැ කියන එක මතක තියාගන්න තව අලියා නැට්ට හෙල්ලුවෙත් නැහැ අලියා කියන්නේ බොහොම සාමකාමී සතෙක් අලියා කියන්නේ බොහොම සාමකාමී සතෙක් දැකුම් කළු සතෙක් හැබැයි කුලප්පු කරගන්න එපා අපි ඒකට අපි ඒව කුලප්පු වෙන්නෙත් නැහැ දඟලන්න එපා අපි දන්නවා අපි දන්නවා මේ මෛත්‍රී යුගයක් තුල ඕගලන්ට උත්තර දෙන්න ඕනි යුගය අපි දන්නවා මම විශේෂයෙන් කියනවා මම ස්තුතිවන්ත වෙනවා මේ අවස්ථාවට මේක ඉතාමත්ම සාමකාමී විදිහට රජයේ ගෞරවය ආරක්ෂා වෙන විදිහට ජාත්‍යන්තරව අපේ ගෞරවය ආරක්ෂා වෙන විදිහට කටයුතු කරපු යුද හමුදාවේ සියලු සේවක මහතුරුන්ටත් නිලධාරි මහතුරුන්ටත් ඒ වගේම පොලිසියටත් විශේෂයෙන් ස්තුතිවන්ත වෙනවා එදා ගිය ආණ්ඩුවේ විදිහට නැතුව විසඳපෙක් ගැන ගිය ආණ්ඩුවේ පොලිසිය වල තමයි වෙඩි තිබ්බෙව්වේ හමුදාවේ වල තමයි වෙඩි තිබ්බේ වැලිවේරියට වැලිවේරියට වෙඩි දා හමුදාවේ වල රොෂාන් චානකට වෙඩි තිබ්බේ කවුද? එතකොට සලාවත ඇන්ටලට වෙඩි තිබ්බේ කවුද? මම විශේෂයෙන් කියනවා එහෙමනම් ඒ හමුදාව අද ඉතාමත්ම ශිෂ්ට සම්පන්න විදිහට මේ ප්‍රශ්න විසඳීම ගැන විශේෂයෙන් ස්තුතිවන්ත වෙනවා. එදා රටවල අපේ රටේ ජනතාවට සුරංගනා කතා කිව්වා. සුරංගනා ලෝකමවල පෙන්නවා. වරායවල් පෙන්නවා නැව්වෙන්නේ නැති එක පෙන්වෙන්නේ නැහැ. ඒ වලගේ ණය මුදල පෙන්වෙන්නේ නැහැ. එදා ගුවන්තොට පුලුවල් පෙන්නවා සුරංගනා කතා මැව්වා සුරංගනා ලෝක මැව්වා ඒකට ගුවන් යානා එන්නේ නැති කෙන කතා කළේ නැහැ එදා නොරච්චල් විදුලි බලාගාරය ගැන කිව්වා මෙගාවුට් මෙච්චරක් හදනවා කිව්වා නමුත් ඒක කැඩිච්ච මැෂින් ගෙනල්ලා බාල මැෂින් ගෙනාවා කියලා මේක ගහපු දේවල් ගැන කිව්වේ නැහැ නමුත් එහෙම කරලා මේ රටේ රාජ්‍ය දේපළ මහජන දේපළ කොල්ල කාලා කොල්ල කාණ්ඩ බැරි වුණාම උලා කාලා උලා කාලා අද එදා සැප විඳපු මේ කණ්ඩායම අද කලබල වෙලා තියෙනවා මොකද මේවා මේ කණ්ඩායම කලබල වෙනකොට මේවල කටුකාපු හෙන්චයි යොදිකත් කලබල වෙලා තියෙනවා හෙන්චයි යොදික කලබල වෙලා අද මේ සාමකාමී විදිහට උද්ඝෝෂණේ මෙහෙනොට අද විරුද්ධව කතා කරනවා විශේෂයෙන්ම කියනවා කරදියේ මිරිදිය මාළුන්ට ඉන්න බෑ කරදියේ මිරිදිය මාළුන්ට ඉන්න බෑ ඒ වගේ මෛත්‍රී යුගයක් තුල මෛත්‍රී පාලනයක් තුල යහ පාලනයක් තුල ඔය ඉන්න යක්කුන්ට රාක්ෂයන්ට ජීවත් වෙන්න බෑ යක්කු රාක්ෂයෝ නිකම්ම යනවා හැබැයි මේ යක්කු රාක්ෂයෝ ටික යන්න කරු සභාපතිතුමනි මුලාසිරි උඩ මන්ත්‍රීතුමනි මේ යක්කු ටික යන්නේ නිකන් නෙමේ කොරහක් බිඳගෙන යන්න හදන්නේ අපේ වගකීමක් තියෙනවා යක්කු පළවා හරින්නත් කොරහ ආරක්ෂා කරගන්නත් ජනතාව වෙනුවෙන් අපේ වගකීමක් තියෙනවා කියන එක විශේෂයෙන් මම පැහැදිලි කරනවා ගරු මුගලස අනුරු මන්ත්‍රීතුමනි අද අපි ජනතාව බලවත් කරලා තියෙනවා අද රාජ්‍ය නිලධාරියව අපි බලවත් කරලා තියෙනවා අපි තොරතුරු දැනගැනීම පනතද තියෙනවා ඉස්සර තොරතුරු දැනගන්න පුළුවන් වුණාද මේ පාර්ලිමේන්තුවේ රටේ මූල්‍ය කටයුතු ගැන දැනුම් දුන්නද ඔක්කොම හොර රහස කලේ ඔය ගහ දැන් අපි හම්බන්තර ගන්න කිව්සම හෙට මේ පාර්ලිමේන්තු ගත කියලා ඉවරයි නමුත් ගියාණ්ඩෝ කාලේ හම්බතර එක ගිහුසුම් ගැහුවේ නැද්ද එදා මෙතන හිටපු කතා නැගතු මගුවා අපේ කාලෙත් ගිහුසුමක් ගැහුවා මේ බලන්නකෝ මේකත් බලන්නකෝ එහෙම කියලා ගිහුසුම එදා සභාවගත කළා අපි ආණ්ඩුව ගත්තට පස්සේ නමුත් අපි හැමදේම ජනතාවට ප්‍රියලා මොන උද්ඝෝෂණාවක් මොන විරුද්ධකම් කළත් අපි ජනතාවට සත්‍ය හෙළි කරනවා සත්‍ය හෙළි කරලා තමයි අපි රටේ වැඩ කටයුතු කරන්නේ විනීත භාවය තුලයි අපි කටයුතු කරන්නේ අද අපි රාජ්‍ය සේවක ශක්තිමත් කළා විතරක් නෙමෙයි ඒ කියන්නේ අපි ස්වාධීන කොමිෂන් සභාව හදලා රාජ්‍ය සේවකයා අධිකරණයේ පොලිසිය මේ හැමදේම ස්වාධීන කළා එදා මේගොල්ලෝ දේශපාලන අතකොළු වශයෙන් තමයි මේ පොලිසිය පාවිච්චි කළේ ගමේ ඉන්න දේශපාලඥයා පොලිසිය ඔයිසි පුටුවේ ඉඳගත්ත ගිහිල්ලා අද එහෙම යුගයක් තියනවාද අග්‍රමිනිස්ත්‍රකාරයව වෙනස් කරන්නේ තීන්දු ගන්න රටේ ජනාධිපතිවරයා කොහෙද රටේ නීතියක් තිබ්බේ අද නමුත් අපි ස්වාධීන කොමිෂන් සභාව වලින් මේ රටේ රාජ්‍ය සේවක ශක්තිමත් කළා විතරක් නෙමෙයි ගරු මූලාසනයේ රුඩ මන්ත්‍රීතුමනි රුපියල් 10000ක් පඩි වැඩි කරනවා කියලා රුපියල් 10000ෙන් නවතින්නේ නැතුව සියලු සේවකයන්ගේ වැටුප මූලික වැටුප 2020 දී දෙගුණය වෙන යාන්ත්‍රණයට එකතු කරලා ඒක සඳහා කටයුතු කරමින් පවතිනවා බඩිය දෙගුණිය වෙනවා විතරක් නෙමෙයි පෙන්ෂන් එක 2020 දෙගුණිය වෙනවා පෙන්ෂන් එක දෙගුණිය වෙනයක් නෙමෙයි ගන්න ආර්ථ සාධක මුදලත් දෙගුණිය වෙනවා එහෙම යාන්ත්‍රණයක් අපි අද විශේෂයෙන්ම හයි කරලා තියෙනවා ඒ හින්දා මම කියනවා ඕගොල්ලෝ එදා හොරගම් කළේ රාජ්‍ය නිලධාරියා පාවිච්චි කළා ඇමතිවරයා හොරගම් කළාට ගිහිල බලපුවම අස්සම් කළා තියෙන්නේ රාජ්‍ය නිලධාරියා ඇයි රාජ්‍ය නිලධාරියාව තමයි අතකොළු කරලා වැඩ කටයුතු කළේ නමුත් අද එහෙම දේශපාලන අතකොළු නොවන්නට දේශපාලන අතකොළු නොවි වැඩ කරන්න පුළුවන් රාජ්‍ය සේවය ශක්තිමත් කරන්න අද කොමිෂන් සභාව නිර්මාණය කරලා ඒද කටයුතු කරලා තියෙනවා ඒක විශේෂයෙන් කියනවා ගරු මූලාසනේ නිරුඩ මන්ත්‍රීතුමනි කියනවා අද විශේෂයෙන්ම අපි අද මේ අය කලබල වෙන්නේ ඇයි මේ අය කලබල වෙන්නේ මේ අය කලබල වෙන්නේ ඇයි අද ඒගොල්ලෝ බලාපොරොත්තු වෙච්ච උත්තරය ආවේ නැහැ මේගොල්ලෝ බලාපොරොත්තුනේ
තෙල් ටැංකිය ගරු මන්දම කාලේ අවසානයි
ලෝකයන්ගේ ප්‍රශ්න නෙමෙයි කවුරු හරි මේ උද්ඝෝෂණය මරලා දායි මිනිහ අරගෙන ලෝකෙට එදුවන්න හිටියේ මිනිහ අරගෙන ලෝකෙට එදුවන්න හිටියේ ඒකට අවස්ථාවක් නොලැබීම ගැන අද වියරු වැඩිලා ඒ ඒ කියලා විශේෂයෙන් කියනවා මම කියනවා විශේෂයෙන්ම අද ප්‍රජාතන්ත්‍රවාදී තහවුරු කරලා දිනවා ඔය උද්ඝෝෂණය කරන්න ඕනේ නැහැ ගරු අගමැතිතුමාගෙන් මේ ඉන්න ඕනම මන්ත්‍රීවරයෙකුට ප්‍රශ්නයක් අහන්න අවස්ථාව ඉතිහාසයේ ප්‍රථමවට මේ රටේ උදා කර දුන්නේ අපි අද ඕන ප්‍රශ්නයක් තියෙනවා නම් අගමැතිතුමාගෙන් කෙලින් අහන්න පුළුවන් ඒ ඒ අවස්ථාව උදා කර දුන්නේ අපි ඒ විතරක් නෙමෙයි ඇමතිවරයා අමාත්‍යංශයේ මෙහෙයුමට අමතරව ආංශික කාර්යක සභාවේ සභාපතිවරයෙක් දාලා මන්ත්‍රීවරයෙක් දාලා මේ මේ අමාත්‍යක අංශකන හොයලා බලන්න පුළුවන් යුගයේ උදා කළ යත් අපි මේ මේ ඒ විතරක් නෙමෙයි
ගරු මන්ත්‍රීම කාලේ අවසන් කතාව අවසන් කරා
රාජ්‍ය විශේෂයෙන්ම කියනවා රාජ්‍ය නිලධාරීන්ගේ රාජ්‍ය ආයතනවල වංචා දූෂණ හොයන කමිටුවේ සභාපති කරගෙන හිටියේ මේ ආණ්ඩුවක් පහුගිය ආණ්ඩුව කවුද හිතයිසි ඇමතිවරයෙක් තමුන්ගේ ඇමතිවරයෙක් තමයි ඒකේ සභාපති ඕන විදිහට නටවන්න පුළුවන් අපි ඒවත් විපක්ෂයට බාර දීලා විනිවිද පේන රජයක් විනිවිද පේන යාන්ත්‍රණයක් විනිවිද වෙන රටක් නිර්මාණය කළේ අපි
ඒ ස්තුති
විශේෂයෙන් කියනවා මම සතුටු වෙනවා අද ජනතාවගේ සිතුම් පැතුම් ඉෂ්ට වුණා ජනතාව බලාගෙන හිටියේ ගරු මූලාසනේ නුඩු මන්ත්‍රීතුමනි ඇයි මේ රජයේ ක්‍රියාත්මක කරන්න තේ අපිට තෙල් නැ මේක මන්ත්‍රීවරයෙක් මම කියනවා තෙල් පොලිමේ හිටියද කියලා මේගොල්ලන්ට හොරපාරෙන් තෙල් එනවා ගෙදෙට්ට හොරපාරෙන් තෙල් එනවා ගෙදෙට්ට තෙල් කෑන් ගණන් ගෙදර ස්ට්‍රයික් උදයන්වා අහිංසක දුප්පත් මිනිස්සු තෙල් පොලිමේ හිටිය මිසක් ඔය එක
ගරු විමල් වීරවංශ මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 9ක් තිබෙනවා.
ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි මෙම අත්‍යවශ්‍ය සේවා බවට ඛනිජ තෙල් ශේෂ්ත්‍රයේ පත් කිරීම පිළිබඳ විවාදයට කරුණු කීපයක් එකතු කරන්න මම බලාපොරොත්තු වෙනවා. මට පෙර කතා කරපු බොහෝ මන්ත්‍රීතුමන්ලා මේ පිළිබඳව කරුණු බොහොමයක් කියපු නිසා ආවරණය නොවුණු කරුණු කීපයක් මේ සභාව හමුවී තබන්නයි මගේ බලාපොරොත්තුව. ඒ කතාවට එන්න කලින් අපේ මානපිරුම මන්ත්‍රීතුමා කිව්වා අගමැතිතුමාගෙන් ප්‍රශ්න අහන්න දැන් අවස්ථාව තියෙනවා මන්ත්‍රීවරුන්ට ඒ තරම් ප්‍රජාතන්ත්‍රවාදී කාලයක් උදා වෙලා තියෙනවා කියලා. අගමැතිතුමාගෙන් ප්‍රශ්න හතරක් පහක් අහන්න පාර්ලිමේන්තු අවස්ථාව ලැබුණට මම දන්නවා එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩුවේ ඉන්න මන්ත්‍රීවරුන්ට අගමැතිතුමාට එක ප්‍රශ්නයක්වත් ඉදිරිපත් කරන්න බැරුව මොනතරම් අසරණ වෙලා ඉන්නවද කියලා. ඒ නිසා මේ ප්‍රජාතන්ත්‍රවාදී ගැන කතා කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි අපි මේ කතා කරන්නේ හුදු වරා මේ ඛනිජ තෙල් සේවකයන්ගේ හුදු සටනක් විතරක් ගැන නෙවෙයි. ඒ අය සටන් කළේ වැටුප් වැඩි කරන්න ඉල්ලලා නෙවෙයි. ඒ අය සටන් කළේ Tamanට මොන හරි වෘත්තීය වරප්‍රසාදයක් ඉල්ලලා නෙවෙයි. ඒ අය සටන් කළේ ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි හම්බන්තොට වරාය විකිණීමත් එක්ක ඒකේ තෙල් පිරිපහදුවත් සම්පූර්ණයෙන් චීනයට අයිති වෙනවා. ඒ වැරද්ද නිවැරදි කරන්නයි කියලා ඒගොල්ලෝ සටන් කළේ. හෙට වරාය වෘත්තීය සමිති සටන් කරනවා, වර්ජන කරනවා. ඒ වරාය වෘත්තීය සමිති සටන් කරන්නේත් මේ මහා වටිනා සම්පත විකුණන්න එපා කියන ඉල්ලීම කරන්න. ජාතියේ අනාගත පරපුරට ඒ සම්පත අයිති කරලා දෙන්න කියලා ඉල්ලන්න. ඒ නිසා මේක පටු සටනක් විදියට කවුරු හරි දකිනවා නම් ඒ වෘත්තීය සටන හැලු කරන්න කවුරු හරි හිතනවා නම් ඒක කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. මේ මර්ධනකාරී තත්වය අද උදා කරලා තියෙනවා. තමුන්නාන්සේලාගේ ප්‍රජාතන්ත්‍රවාදයේ සලුපිලි අමු නිර්වස්ත්‍ර විදියට ගැලවිලා තියෙනවා. තමුන්නාන්සේලා මැරයෝ දාලා ඒ වෘත්තීය සංගම් නායකයන්ට ගහලා තියෙනවා. රාජගිරිය පොලිසිය ඇතුළුදි පොලිසිය නිලධාරීන් මේ වෘත්තීය සංගම් නායකයන්ට පහර දීලා තියෙනවා. මේ විදියට තමුන්නාන්සේලා ක්‍රියා කිරීම මගින් නැවත 89 යුගයකට මේ රට අරගෙන යන ලකුණු තමුන්නාන්සේලා මේ වෙනකොට පෙන්නලා ඉවරයි. කොහොම වුණත් මේ වෘත්තීය සේව මේ වෘත්තීය සටන මගින් මේ වැඩ කරන ජනතාව මොකද්ද කියන්නේ? තමුන්නාන්සේලාගේ විකුණම් කෑමේ ප්‍රතිපත්තිය නවත්තන්න
රාජ්‍ය සේපල විකුණම් කෑමේ ප්‍රතිපත්තිය නවත්තන්න. දැන් බලන්න ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, ශ්‍රී ලංකා වරාය අධිකාරිය තමුන්වහන්සේලා කියනවා මේ ණයබර පාඩුව ණයබර කී කී තමයි මේ හැම අපරාධෙම කරන්නේ. වරාය අධිකාරිය පහුගිය අවුරුද්දේ සම්පූර්ණ ණය සහ පොලී මුදල් ඔක්කොම ගෙවන්න තිබිච්ච ඒ සියලු මුදල් ගෙවලා ලාභ තියන ආයතනයක් වරායේ ණය පොලී වාරක ඔය හම්බන්තොට ණය පොලී වාරකත් ගෙවලා ලාභ හොයපු ආයතනයක් ශ්‍රී ලංකා වරාය අධිකාරිය බහාලුන් නැතුව තියෙද්දි පවා හම්බන්තොට වරාය අවුරුද්දෙන් අවුරුද්ද ආදායම ඉහළ ගිහිලා තියෙනවා 2011 රුපියල් මිලියන 11යි 2012 රුපියල් මිලියන 135යි 2013 රුපියල් මිලියන 565යි 2014 රුපියල් මිලියන 1277යි 2015 රුපියල් මිලියන 2100
ගරු මූලාසන මන්ත්‍රීතුමනි 2015 රුපියල් බිලියන 47.8ක් හම්බන්තොට වරාය පාඩුයි මේ බොරු ඉලක්කම් ඔය කියලා මහ සභාව නොම ගෙවනවා ඉස්කෝලේ ගිහිල්ලා නැතුව කොහොමද මන් දන්නේ බොරු ඉලක්කම්
අපි කවුද අනේ අර දමනය කරන්න මට විනාඩි 9 ඕන ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි ඒ නිසා තමුන්වහන්සේලා කියනවා දැන් මේක විකුණන්නේ කීයකටද හම්බන්තොට වරාය ඩොලර් බිලියන් 1කට විකුණන්නේ රුපියල් 10000 ගානේ පඩි වැඩි කරලා දීමනාව දුන්නා අවුරුද්දක් තමුන්වහන්සේලාට ඩොලර් බිලියන් එකෙන් ඒ පඩිය ගෙවත්ත හැකි වෙන මොකක්ද කරන්න බෑ ඒකටත් යනවා ඩොලර් බිලියන් 1.1ක් මේ මුළු අක්කර 500කට වඩා ඉඩම් එක්ක අර තෙල් පිරි පහදු සංකීර්ණයත් එක්ක තමුන්වහන්සේලා තේරුම් ගන්න මේ හම්බන්තොට වරාය තායිලන්තයේ අද ක්‍රායල කපාගෙන එනවා චීනය මේ අවුරුද්දේ අන්තිම වෙනකොට ක්‍රායල සම්පූර්ණයෙන් කපලා අවසන් වෙනවා අවසන් වුණාම මැලේසියාව මේ සිංගප්පූරුව පැත්තෙන් නෙවෙයි සේද මාවත හැදෙන්නේ ක්‍රායල හරහා කෙලින්ම එන්නේ හම්බන්තොටට දවසකට 500ක් විතර නැව් මෙතනින් ගමන් කරනවා ඒ විතරක් නෙවෙයි ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි ලෝකයේ අද අලුතෙන් හදන්නේ විශාල පරිමාණයේ නැව් දැන් තියෙන විශාලම නැව් වල 21000කට වඩා බහාලුම් ගෙනියන්න පුළුවන් කන්ටේනර් ගෙනියන්න පුළුවන් ඒ 21000කට වඩා බහාලුම් ගෙනියන්න පුළුවන් අලුත් විශාල නැව් වලට ඇතුල් වෙන්න පුළුවන් වරායවල් තියෙන ලෝකේ 15ක් පමණ ඒ 15න් දෙකක් තියෙන්නේ ලංකාවේ එකක් හම්බන්තොට ජාත්‍යන්තර වරාය අනික කොළඹ වරාය මේ විශාල නැව් තමයි ලෝකේ අනාගත භාණ්ඩ ප්‍රවාහනයේ නැව බවටපත් වෙන්නේ මේ හම්බන්තොට කියන්නේ නිසා ධනෙ උපයන්න පුළුවන් ඉතාමත්ම හොඳ සම්පතක් වෙන මොනවා නොකලත් ඔය සාමාන්‍යයෙන් ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි කලින් පාරේ ඒ කියන්නේ මැලේසියාව පැත්තෙන් එනකොට සේද මාවත දවස් 11ක් යනවා ලංකාවට එන්න ඔය පැත්ත පහු කරගෙන දැන් මේ ක්‍රායල කැපුවම දවස් 9න් එනවා සාමාන්‍යයෙන් නැවක තෙල් තියෙන දවස් 10කට සරලන ප්‍රමාණයකට දවස් 9න් අපි හම්බන්තොට පැත්තට මේ නැව එනකොට අනිවාර්යෙන් තෙල් ගහන්න ඕන වෙනවා මෙතන තෙල් සැපයුම පමණක් කළත් හම්බන්තොට අරගෙන තියෙන සම්පූර්ණ ණය මුදල අවුරුද්දක් දෙකක් යනකොට පියවල ඉවර කරලා මේක ලාභ ලබන තත්වයකට ගේන්න පුළුවන් ඒ නිසා ගරු අනේ කෑනෝගා හිටව ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි තේරුම් ගන්න මේ කරුණු කියනකොට තේරෙන්නේ නැත්නම් මේ ගොන් හරක්ට අපි මොනව කරන්නද මොනව කරන්නද නිතරම වල්ගේ උස්ස ගන්න එකමයි වැඩේ නිතරම පෙන්වන්න එපා තමන් කියලා ලක්ෂණ හැමදෙස්සම පෙන්වන්න එපා මේ කරුණු කියන්නේ වරාය තියෙන වැදගත්කම අහන් ඉන්න බැරන එළියට ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි එහෙම වරායක් තමයි මේ විකුණම් කරන්න හදන්නේ මේ විකුණම් කරන්නේ මොකටද දැන් බලන්න ඒ එතන විකුණනවා ඒ විතරක් නෙවෙයි එතන විකුණනවා ඒ ඊළඟට දැන් ඔන්න අද දාලා තියෙනවා යෝජනාව අද අත්සන් කරනවා හෙට අත්සන් කරනවා මහයිලු පල්ලම ශ්‍රේෂ්ඨ භෝග පරිශන ආයතනය ඉඩම් සමග දෙනවා බංග්ලාදේශයේ සමාගමකට මහයිලු පල්ලම ශ්‍රේෂ්ඨ භෝග පරිශන ආයතනය කියන්නේ දෙයි හැමදුරුවනේ මේ රටේ කෘෂිකාර්මික අස්වැන්න වැඩි දියුණු කිරීම ගැන පරිශන කරන තැන මේකත් මුළු අක්කර ප්‍රමාණයත් එක්කම ඒකේ අධ්‍යක්ෂ ජෙනරාල් පවා විරුද්ධව සිටියේදී හෙට කිවිසුම් අත්සන් කරනවා මේකත් විකුණන්න බංග්ලාදේශ සමාගමක් කියන්නේ මොන තත්ත්වයේ සමාගමක්ද කියලා අපිට තේරුම් ගන්න පුළුවන්. ඒ නිසා ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි තමුන්නාන්සලා කියන්නේ මේ රටේ සියලු දේපළ විකුණම් කරනකොට ත්‍රිකුණාමලයේ වරාය විකුණනකොට ඉන්දියාවට අතන හම්බන්තොට වරාය චීනට දෙනකොට මේ මහයිලු පල්ලම ශ්‍රේෂ්ඨ භෝග පරිශන ආයතන බංගලි සමාගමට දෙනකොට මේ ඔක්කොම තමුන්නාන්සලාගේ අගමැතිතුමා විකුණගෙන කනකොට මේ රටේ වැඩ කරන ජනතාව මේ රටේ ජීවත් වෙන ජනතාව ඔහේ බලන් ඉන්න ඕනේ කියලාද
ඔහේ බලන් ඉන්න පුළුවන් තමුන්නාන්සලව ජනවාරියට ගේන කරගහපු අයට, ඒ වෙනුවෙන් මුට්ටි අල්ලපු අයට, ඒ වෙනුවෙන් වට්ටි අල්ලපු අයට, ඒ අයට නම් එහෙම ඉන්න පුළුවන් ඇති. අපට එහෙම ඉන්න පුළුවන් කමකුත් නැහැ, ඕන කමකුත් නැහැ. වැඩ කරන ජනතාවට, මේ රටේ වැඩ කරන ජනතාවට සාධාරණ අයිතියක් තියෙනවා. මේ රටේ වැඩ කරන ජනතාවට සාධාරණ අයිතියක් තියෙනවා. මේ සම්පත් ආරක්ෂා කරන්න තමුන්ගේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ගන්න. ඒ වෘත්තීය සමිති සටන් වලට තමුන්නාන්සල උත්තර දෙන්නේ කොහොමද? අද වෘත්තීය සමිති සටන් වලට උත්තර දෙන්නේ කොහොමද? අත්‍යවශ්‍ය සේවාවක් කිරීම වෙන කාරණයක්, හමුදාවේගේ පාලනය අතට ගැනීම වෙන කාරණයක්. ඒ සේවකයෝ ඔක්කොම ටික එළියට දාලා පාරේ ඉන්න සලස්වල මැරයෝ ගෙනල්ලා, මරික්කාර්ගේ මැරයෝ ගෙනල්ලා, නිකන් නෙවෙයි උන්ට කුඩු පැකට් එකක් දුන්නා, අතට පොල්ල දුන්නා, උඩුයි පොළුයි සල්ලි
දුන්නේ,
උඩුයි පොළුයි සල්ලි දුන්නේ. මම අවසන් කරනවා ගරු මූලාසන අඩුවේ මන්ත්‍රීතුමනි, මරික්කාර්ගේ මැරයෝ කුඩුයි පොළුයි සල්ලි දීලා තමයි මේ මැරයෝ පහර දුන්නේ. මහදන නැගිටීමලු මට මතක් වෙනවා ප්‍රේමදාස ජනාධිපතිතුමාගේ කාලේ පිටකොටුව ස්ටේෂන් එක ගාව මාධ්‍යවේදීන්ට පහර දීලා මහජනතාව කුපිත වෙලා ගැහුවයි කියලා කිව්වා. ඒ වගේ විකාර කතා තමයි තමුන්වාසලාද කියන්නේ. ඒ නිසා මේ ප්‍රජාතන්ත්‍ර විරෝධී මැර භාවිතාව වැඩි කල් යන්නට කලින් මේ රටේ පොදු ජනතාව තුරන් කරනවා. පුළුවන් නම් පළාත් පාලන මැතිවරණ තියන්න, පළාත් සභා මැතිවරණ තියන්න. තියන්නේ නැතුව කල් දාන්නේ තමුන්වාසලාට තිබ්බොත් අපත් නැති වෙනවයි කියලා දැන් හොඳටම දන්නවා. දිනන්න පුළුවන් නම් ඡන්ද කල් දාන්නේ නැහැ. දිනන්න පුළුවන් නම් ආණ්ඩුවත් ඡන්ද කල් දාන්නේ නැහැ. ඡන්ද කල් දාන්නේ දිනන්න බෑ. මහජනයා ඉන්නේ උත්තර දෙන්න බලාගෙන. තමුන්වාසල හිතනවා නම් මේ ක්‍රමයට දිගටම ඉන්න පුළුවන් කියලා. පරදිච්ච දවසට තේරෙයි මේ කරපු දේවල් වල කොච්චර විපත් වන්දි ගෙවන්න වෙනවද කියලා.
බොහොම ස්තුතියි. ගරු නලින් ජය බණ්ඩාර ජය මා මන්ත්‍රීතුමා. ඊට කලින් එඩ්වඩ් ගුණසේකර මන්ත්‍රීතුමා මුලසුන ගන්නවා.
ගරු නලින් බණ්ඩාර මන්ත්‍රීතුමා.
ගරු මුලසුන මන්ත්‍රීතුමනි, සැංග්‍රිලා එක විකුණද්දී අප්පොච්චිට බයේ හැංගිලා හිටපු ඩෝල් එකට අක්කර 15000 20000 දෙනකොට හැංගිලා හිටපු ව්‍යාග්‍රා වෙලදා මේ ලංකාවේ දේශීය ප්‍රචාරණය බාරව කටයුතු කරපු හාදයා කතා කරලා ඊට පස්සේ මේ කතාව මට ලබා දීම ගැන මම ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා. අද විකිණීම ගැන කතා කරන්නේ සැබැවින්ම විකිණීම කියන වචනයට අදාළව විකුණපු අය තමයි. අද විකිණීමක් නැහැ. මේ ආයෝජනයක් එහෙම නැත්නම් පුද්ගලික රාජ්‍ය බද්ධ ව්‍යාපාරයක් ගැන අවබෝධයක් නැති ඉලක්කම් බොරුවට දොඩවන මිනිහෙක් තමයි දැන් කතා කරන්නේ. ගිය අවුරුද්දේ හම්බන්තොට වරායේ සුද්ධ අලාභය රුපියල් බිලියන 47.88යි. හරි. හම්බන්තොට වරාය හදන්න අන්න යනවා මා වීරයා. කළුතර 30 විද්‍යාලය ඉස්සර අහිංසක ළමයි කපලා කොටලා මරමු පුළුවන් නම් උත්තර දෙන්න ආගෙන ඉන්න. හරිද? දැන් ඔය යහපත් දැන් කෑගහන ඔය මහලොට කෑගහන ප්‍රසන්න රණවීර, මම ප්‍රසන්න රණවීරට කියනවා මේ ආණ්ඩුව යටතේ වැලි ජාවාරම් කරන්නේ නැද්ද? පොමිද්දාගෙන වැලි ජාවාරම් කරන මිනිස්සු තමයි කෑගහන්නේ. මේ ආණ්ඩුවෙන් උත්තරස් ප්‍රසාද ලබන මිනිස්සු යාන්නේ කියලා බකව 10ක් දාගෙන වැලි ජාවාරම් කරනවා. මේක තමයි ඇත්ත. යහපාලනේ අස රින්ගගෙන ඒකිනුත් හම්බ කරන වැලි ජාවාරම්කාරයෝ. ඒ නිසා මම කියනවා පුළුවන් නම් උත්තර දෙනවා, පුළුවන් නම් උත්තර දෙනවා නැහැ කියනවා. පුළුවන් නම් ප්‍රසන්න රණවීර නැගිටලා කියන්න යන්නේ කියලා වැලි ජාවාරම් කරන්නේ නැද්ද කියලා. ඒ නිසා ජාවාරම් කර කර තමයි මේ ආණ්ඩුව විරුද්ධ කටයුතු කරන්නේ. ඒ නිසා පැහැදිලිවම අපි කියනවා හම්බන්තොට වරාය ව්‍යාපෘතිය හදන්න රුපියල් බිලියන 193ක් ගියා. රුපියල් බිලියන එක අබ නලින් බණ්ඩාරට කියනවා මේ ප්‍රසන්න රණවීර යාන්නේ වැලි ගන්න ආරණ ප්‍රපර්මිට කරන් දෙනවා පුළුවන් ඔප්පු කරන්න කියලා මන්ත්‍රී කමෙන් අයින් වෙනවා.
හොඳයි. නලින් බණ්ඩාර මන්ත්‍රීතුමා
මං හිතන්නේ
අද වෙන්න දැන් නැහැ කියන්නේ කලබල වෙන්න එපා කියන්නේ.
මං හිතන්නේ අර ගැරන්ටි යට බොහොම තෙල් ගැහුවා වගේ
ගැරන්ඩියාට භූමි තෙල් ගාවගේ අර හැසිරෙන විදියම
පේනවා
හැසිරෙන විදියම පේනවා වැඩේ ඇත්ත පුළුල් හොරා කරෙන් දැනේ කියන එක ඔප්පු වුණා ඒ නිසා රුපියල් බිලියන 193ක් වියදම් කරපු වරාය පොඩ
මේ චෝදනාව
හැබැයි හැබැයි මම ඔබලෝ කන්නවා අපි කුරුණෑගල මිනිසුන්ට චෙක් කරන පොලු දෙනවා නලින් මණ්ඩාර
ඒක පොයින්ට් ඕඩර් එකක් නෙමෙයි නලින් නලින් මණ්ඩාර මන්ත්‍රීතුමා යන්න නලින් මණ්ඩාර මන්ත්‍රීතුමා ඔබතුමා කතා කරන්න
හැදිරියම බිලියන 193ක් වියදම් කරලා තියෙනවා වරායට එතකොට ඒකෙන් හතරෙන් එකක් මේ දක්වා පාඩුව හතරෙන් එකක් මේ දක්වා පාඩුව අපි දන්නවා මේක ජාත්‍යන්තර සංදිස්ථානයක තමයි තියෙන්නේ මේක ජාත්‍යන්තර සංදිස්ථානයක තිබුණට මේකට නැව් වෙන්නේ නැහැ නිකන් මේකට කර්මාන්ත වෙන්නේ නැහැ නිකන් ඒකට වැඩපිළිවෙලක් තියෙනවා මොනවටද වරාය හදුවේ කොමිස් ගහන්නයි තමන්ගේ රාජපක්ෂ නාමය පුම්බ ගන්නයි මේ දකට තමයි වරාය හදුවේ ඒ වරාය හදනත් එක්ක මේකට සමගාමීව මේකට වැඩපිළිවෙලක් තිබුණේ නැහැ වරාය සංවර්ධනය කරන්න එදා සුද්ධෝ කොළඹ වරාය හදනවට සමගාමීව මේ රටේ කෘෂි ආර්ථිකයක් හැදුවා තේපොල් රබර් හැදුවා එතකොට වරායත් එක්ක මේ රටෙන් වරායෙන් අපනයනේ වෙන්න භාණ්ඩ නිෂ්පාදනය වුණා අන්න වරාය දියුණු වුණා 1977 ලලිත් ඇතුළත් මුදලි මහත්මයා වරාය හැදුව ජයබාලු පර්යන්තය දකුණු ආසියාවේ පළවෙනි කන්ටේනර් පර්යන්තය ඒ වරාය හදනවත් එක්කම අපනයන කලාප හැදුණා කර්මාන්ත හැදුණා අන්න වරායත් එක්ක වරාය දිනු වෙන්න අවශ්‍ය වටපිටාව හැදුණා හැබැයි අම්බන්තොර වරාය හැදිනවත් එක්ක මෙහෙම වැඩපිළිවෙලක් තිබුණාද එහෙම වැඩපිළිවෙලක් තිබුණේ නැහැ අද වරාය හදන අවුරුදු 5ක් ගිහිලා 2011 ඉඳන් රුපියල් බිලියන 47ක් පාඩුයි රුපියල් බිලියන 47 පාඩුව සමානයි කොළඹ කටුනායක හයිවේ එක වගේ පාඩුවක් ඒ කියන්නේ වරාය නිසා වුණු පාඩුවට තවත් හයිවේ එකක් හදන්න තිබුණා කොළඹ කටුනායක වගේ
මෙයාට ලාභයි ඒ කාලේ
ලෝටස් ටවර් එක වගේ තුනක් හදන්න තිබුණා මෙන්න මේකයි ඇත්ත හැබැයි අද අපි මේ වරාය ජාත්‍යන්තර ආයෝජනයක් විදියට චයින මාත සමාගමත් එක්ක එකතු කරන ආයෝජනයක් විදියට කරනවා අපිට මේක තනියම කරන්න බෑ අපි හැකේ වඳුර ගන්න ඕන දැන් හොඳම උදාහරණේ දැන් මේ වරාය අපි අද නිවැරදි නොකරොත් මොකද වෙන්නේ අපි 2008 එමිරේට් සමාගමත් එක්ක හවුල් ව්‍යාපාරයක් විදියට දුන ගුවන් සමාගම ශ්‍රී ලංකන් ගුවන් සමාගම පාඩු ලැබමින් ලාභ ලැබෙමින් තිබුණු ආයතනය 2008 ඉඳන් 2016 වෙනකම් ලුණු සුද්ධ අලාභය බිලියන 461ක් හැබැයි අපේ මිනිස්සු සතුටු වෙන අපේ ගුවන් යානා තියෙනවා අපිට ගුවන් සමාගමක් තියෙනවා හැබැයි අපේ අයිසක ගොවියක් කම්කරුවා දුප්පතා ත්‍රිවිල් රියදුර අපේ අනුරාධපුරේ ගොවියා මේ හැම කෙනෙම මේ නායකන්තර යට වෙලා හැබැයි අපේ මිනිස්සු කියනවා අපිට අපේ ගුවන් සේවාවක් තියෙනවා කියලා හැබැයි රුපියල් බිලියන 461ක් ඉවර කරලා හැබැයි ඒ වගේම හම්බන්තොට වරයක් හැදුවා කියලා මේගොල්ලෝ උදම්මනනවා හැබැයි මේ දක්වා රුපියල් බිලියන 47ක් ඉවර කරලා එහෙම අපිට උදම්මනන්න අපේ ජනතාව මත බරපවටවන ණය කඳු පටවන ණය ඕනද ව්‍යාපෘති ගන්න ඕනද අපිට ඒ නිසා අපි පැහැදිලිවම කියනවා මේ වගේ ව්‍යාපෘතියක්
මොකද රීදි වාසියේ ප්‍රසන්න නානවිල මන්ත්‍රීතුමා
ප්‍රශ්න
ඔව්
ආනෝ ගනු මණලි මන්ත්‍රීතුමා ඔබතුමා මම අහන ඔබතුමාගෙන් 2015 2014 වාහන ප්‍රතිපලය කොච්චරක් කරාද ගිය අවුරුදු 2016 වාහන ප්‍රතිපලය කොච්චරක් කරාද
හොඳයි නලින් බණ්ඩාර මන්ත්‍රීතුමා
කරගෙන අර බෝලාසුරු මන්ත්‍රීතුමනි හරක් පට්ටියක් බලපු මිනිස්සු වාහන ගැන කතා කරනවා කැලණි ආසනේ හරක් පට්ටියක් අහන්න ඕන අහන්න හරක් කොච්චරක් කමනානේ කරාද කියලා බලන්න හා කැලණි හරක් පට්ටියක් බලපු මිනිස්සු වාහන ගැන අහනවා ඒ නිසා ගරු බෝලාසුරු කතා නැගතුමනි ඒ වගේ ලාභ ලබන තැනට අපි පත් කරන්න අවශ්‍ය මූලික කටයුත්ත තමයි අපි කරලා තියෙන්නේ. අපි සේද මාවත තුලින් දැවැන්ත චීනයේ දිනු වෙද්දී මේ වරාය සහ මේ ව්‍යාපෘතිය ලාභ ලබන තැනට අල්ලු කරන්න ඕන නිසා තමයි
දැන් බාධා කරන්න එපා.
චීන මාධ්‍යන් තමයි අපි මේ ව්‍යාපෘතියට ගිහිලා තියෙන්නේ. අපි පැහැදිලිවම කියනවා මේ උද්ඝෝෂණ කරපු අයගේ මූලික අවශ්‍යතාවය ලා තිබුණේ මොකද? ජන අප්‍රේල් මාසේ මේ වරාය වෘත්තීය සමිතිය මොකද්ද ඉල්ලුවේ? එයාලා කිව්වේ චීනයට දෙන්න එපා කියලා තිරිකුණාමලයේ තෙල් ටැංකි. හැබැයි පැහැදිලිවම රජය කිව්වා මේ දක්වා කිසිම කිවිසුමක් අත්සන් කරලත් නැහැ කියන සාකච්ඡා කරලත් නැහැ කියලා. එතන ඒව කතා කරපු කට්ටිය ඊට පස්සේ මේක සාර්ථක වෙන ඉඳලා ආව හම්බන්තොට. හම්බන්තොට තෙල් ටැංකි ගැන කතා කරනවා. හම්බන්තොට තෙල් ටැංකි කාගේද? තෙල් සංස්ථාවට ඇයිද නැහැ. ඒව වරාය අධිකාරියට ඇයිද? මේක හරියට අර අනුංග ගෑණියෙක් ඉල්ලලා උද්ඝෝෂණය කරනවා වගේ වෙන මිනිස්සෙක්. මේකට අයිතියක් නැහැ. අයිතියක් නැහැ. අයිතියක් නැති දෙයක් ඉල්ලලා උද්ඝෝෂණය කරනවා. තමන්ගේ පවුල් සංස්ථාව තමන්ගේ නෝනායි මහත්තයා එකතු වෙලා කොහොමද සංවර්ධනය කරන්නේ, කොහොමද දියුණු වෙන්නේ? ණය වෙලා තියෙනවා නම් තමන්ගේ ඉඩමෙන් කෑල්ලක් උගසර තියලා හරි ණයක් කරන් හරි ඒක සංවර්ධනය කරලා කරා ගෙනියන්නේ කොහොමද කියලා අයිතිය තියෙන්නේ වරා සංස්ථාවට. ඒක අයිතියක් නැති තෙල් සංස්ථාව මෙන්න කියනවා මෙන්න මේ තෙල් ටැංකි ටික දෙන්න එපා කියලා. ඒ වගේ දෙයක්. ඒ නිසා පැහැදිලිවම අපි කියනවා මේ තෙල් සංස්ථාව ගැන අපි දන්නවා. අපිට මතකයි ඔය වෘත්තීය සමිති අපි විපක්ෂයේ ඉද්දී අපි ඔය තෙල් සංස්ථාවට නිරීක්ෂණ චාරිකාවක් ගියාම අපිට කොහොමද සැලකුවේ? වරායට ගියාම කොහොමද සැලකුවේ? මගේ කාර් එක අපි අජිත් පාන අපේ අජිත් පෙර මන්ත්‍රීතුමා ඉන්නවා අපිට කොහොමද අම්මන්තර වරායේදී ගැව්වේ? මගේ කාර් එක කුඩු වෙන්න ගැව්වා ඔය වරායේදී. ඒ නිසා ඔය වෘත්තීය සමිති මහින්ද රාජපක්ෂ මහත්තයා බොහොම හොඳට හුරතල් කෙරුවා. ඒ හුරතල් කරන කාලේ මහින්ද රාජපක්ෂ අපොච්චිකෙන් ඉල්ල ගන්න තිබුණනේ අනේ වරාය දින ටැංකි එක දෙන්න කොපිට කියලා. ඉල්ලුවද? ඒ දවස්වල රට පස්සේ ගහගෙන හිටියා. හුරතල් කෙරුවා. ඒ නිසා ඒ දවස්වල ඒ අවශ්‍යතා ඉෂ්ට කරපු අය අද පාරට බැහැලා දිනවා. මෙතන පැහැදිලිවම මේ ප්‍රහාරය එල්ල කරේ කොළොන්නාවේ ජනතාව. අපි දැක්කා. මොකද කොළොන්නාවේ මේ සංකීර්ණ යාබදෝ ඉන්න මිනිස්සු බත් පැකට් එක විකුණනවා, ත්‍රිවිල් එකේ හයර් එක යනවා, තමන්ගේ කාමරයක් කුලියට දීලා ජීවත් වෙනවා මේ තෙල් ටැංකි සංකීර්ණ ආශ්‍රව. තමන්ගේ කඩෙන් ආදායමක් ලැබුවා. එයාලට මේක නැතිවෙද්දි තමන්ගේ ගමේදී තමන් ඉස්සරහා විනාශ කරනවා දැකදී එයාට කැක්කුමක් තියෙනවා. කැත්ත පොල්ල අතර ගත්තේ නැත්නම් තමයි ඒක වරද. ඒකට තමයි ජාතිහාලය කියන්නේ. තමන්ගේ කැක්කුම තමන්ගේ දේ රැකගන්න. හැබැයි මේ අයට මේ පැහැදිලිම හැම වුණාවක් නැහැ. අපි දැක්ක වැඩට ආපු සේවකින්ට ගැව්වා, කුණු පිටරොලින් ගැව්වා, ඊට පස්සේ හුලං ඇරියා, වැල් කරකැව්වා, වැල් කැඩුවා. ඉතින් මේකයි කරුවේ. මේ අවශ්‍යතාව එකාගෙද? මේ අයට රජ වෙන්න කියලා හිතාගෙන වෘත්තීය සමිතිය ගැන කතා කරනවා. හැබැයි අපි දැක්කා එදා 2015ද 14ද පොලිස් නිලධාරීන්ගේ තොප්පිය ගලවපු වීරවංශලා තමයි අද පොලිස් නිලධාරීන් ගැන කතා කරන්නේ. ඊයේ වැලිකඩ පොලිසියට අපි දැක්ක ගිහිල්ලා එතනත් ගිහිල්ලා පාට දානවා. පොලිස් නිලධාරීන් තිබුණේ අල්ල ගන්න අර පරණ ගණ දෙනවා විසඳ ගන්න. දැන් අපිට මතකයි, මට තත්පර කීපයක් දෙන්න මෙතුමා දෙනවා. එදා අපිට මතකයි මෙන්න තියෙනවා මේ නාමල් රාජපක්ෂ මහත්තයා, විමල් වීරමාහස් මහත්තයා මේ කට්ටිය ගිහිල්ලා පොලිසිය හැසිරෙන ආකාරය. පොලිස් නිලධාරීන්ට තර්ජනය කරුවා. පොලිස් නිලධාරීන්ට තට්ටේ කරුවා, තර්ජනය කරුවා. ඒ නිසා පැහැදිලිවම කියනවා අද යහපාලන ආණ්ඩුව, රනිල් මෛත්‍රී ආණ්ඩුව පෙරලන්න හිතන් ඉන්නවනම් ඒක බොරු. දැන් ඔන්න අපි සිග්නල් එක දුන්නා. මීට පස්සේ අපේ කාලෝ පොන්සේකා මහත්තයා කිව්ව විදිහට මනරංජන වැඩවර්ජන වලට නම් විරුද්ධව අපි අත උස්සන්නේ නැහැ. හැබැයි අති දුර්ධර වැඩවර්ජන ආවොත් ජනතාව ඉස්සරහට එනවා, මන්ත්‍රීවරු දින අපි ඉස්සරහට එනවා. ඇවිල්ලා ඒ ජනතාවක්, බහුතර ජනතාවක්, බහුදන හිතාය, බහුතර ජනතාව ගැන හිතලා අපි ඒ වැඩවර්ජන වළක්වන්න, මර්ධනය කරන්න, නතර කරන්න, මිනී මරන් නැතුව, රතුපස්සල වගේ මිනී මරන් නැතුව, කටුනාවක වගේ මිනී මරන් නැතුව, හලාවත වගේ මිනී මරන් නැතුව, හැබැයි ජනතාව බහුතරයගේ හිත සුව පිණිස මේ ආණ්ඩුව දැඩි තීන්දුව ගන්නවා කියන එක මතක් කරමින් මම ඔබතුමාට ස්තුති වන්දමින් නවතුන බව
ඔබ ස්තුති. ගරු සභානායකතුමා, ගරු සභානායකතුමා,
ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, මම සභාවට දැනුම් දෙන්න කැමතියි. අද අපි ඡන්දයක් ඉල්ලන්නේ, අද අපි හෙට තරයි ඡන්දය ඉල්ලන්නේ මන්ත්‍රීවරුන්ගේ දැනුම් දෙන්න. We are not asking for a vote today, we are asking මොකද හේතුව සභාර කත කියන් අද එන්න අමාරුයි. අපි හෙටුදේ විවාදය ආරම්භ කරලා ඡන්දය ගන්න.
අරෝ හිස්බුල්ලා එමුතුමා.
බිස්මිල්ලාහි රහ්මානිර් රහීම්. ගෞරව පවිසාලර් අවர்களே,
සභානායකතුමා, ගෞරව සභානායකතුමා,
පළාත් පාලන පනත අපි අගෝස්තු මාසයේ පාර්ලිමේන්තුවට ගේනවා. ඉදර සංශෝධන ඉදිරිපත් කරලා අපි ඡන්දෙට සූදානම් වෙමු.
සොයිස මන්ත්‍රීතුමා,
නෑ අද අපි ඡන්දයක් ඉල්ලන්නේ
නෑ. ඇයිද? හෙට ඡන්ද ගන්නවා. අද මේකටත් එකද හෙට ගන්න නෑ නේද?
නෑ, හෙට උදේ ඡන්දයක් ගන්නවා මේකට. හාම
හරි හරි,
අපේ කතිකෝ දෙන්නේ කතා කරලා ඡන්දයක් ගන්නවා.
හයි හයි හයි. හිස්බුල් එම්තුමා,
ගෞරව තවසාලර් අවர்களே, குறிப்பாக இன்று அத்தியாவசிய சேவைகளாக பிரகடனம் செய்ய வேண்டிய தேவை தொடர்பான ஒரு விவாதத்திலே கலந்துகொண்டிருக்கிறோம். குறிப்பாக யார் ஆட்சி செய்தாலும் மக்களுடைய
கரு விபக்ஷ சங்கதாகத்துமா அன்று சனாயமத்துமா சனாயமத்துமா
ගරු සභානායකතුමා කිව්වා මේ ඡන්දයක් இல்லන්නේ නැහැ කියලා. ඉතින් ඡන්දෙ இல்லන්නේ අපිනේ.
අපිට තව කතිකේ ඉන්නවා.
ආ? ඔබතුමාලාට තියෙන්නේ මේක දාන්න සම්මත කරනවා නැද්ද කියලා අහන්න. අපිට තමයි අපි තමයි ඡන්දයක්
අපි ඡන්දයක්
වුණා නේද?
එතුමා මතක් කරේ විවාදෙ.
එතුමා කොහොමද තියෙන්නේ කරන් ඡන්ද?
විවාදෙ හෙට දක්වා යනවා කියලා කිව්වේ.
ඒක
විවාදෙ හෙට දක්වා
ඒක වෙනම දෙයක්. ඔව්. ඔව් ඒක වෙනම දෙයක්.
හෙට විවාදෙ
අපි විවාදෙ හෙට දක්වා යනවා.
ඔව්. නමුත් හොඳයි භවිෂ්‍යති.
සාමාන්‍යයෙන් ඉතින්.
ඔව්.
ඉස්මුල්ලා එමුතුමා.
நாங்கள் யார் ஆட்சி செய்தாலும் மக்களுடைய நலன்களை கருத்திலே கொண்டு எங்களுடைய செயற்பாடுகள் அமைய வேண்டும். கடந்த பெட்ரோலியம் கூட்டுத்தாபனத்தினுடைய ஊழியர்கள் மேற்கொண்ட அந்த வேலைநிறுத்தம் காரணமாக கடந்த 3 நாட்களாக குறிப்பாக கொழு மாவட்டத்திலும் முழு இலங்கையிலும் மக்கள் பல்வேறுபட்ட அசௌகரியங்களை மேற்கொண்டார்கள். மிக கஷ்டமான ஒரு சூழ்நிலைக்கு சாதாரணமான மக்கள் தள்ளப்பட்டார்கள். ஆகவே எந்த பிரச்சனைகள் இருந்தாலும் அவற்றை அரசாங்கத்தோடு பேசி அவற்றுக்கான தீர்வுகளை பெற்றுக்கொள்ள வேண்டுமே தவிர மாறாக ஆர்ப்பாட்டங்கள் அல்லது வேலை நிறுத்தங்களை மேற்கொள்வதனூடாக பிரச்சனைகளுக்கு தீர்வு காண முடியாது. கடந்த காலங்களில் இவ்வாறான வேலை நிறுத்தங்கள் இந்த நாட்டிலே பாரிய பிரச்சனைகளை உண்டு பண்ணியதை நாங்கள் எல்லோரும் அறிவோம். ஆகவே இந்த சூழ்நிலைகளை நாங்கள் எல்லோரும் கருத்திலே கொள்ள வேண்டும். அரசியல் ரீதியான சிந்தனைகளுக்கு அப்பால் இந்த இவ்வாறான செயற்பாடுகள் குறிப்பாக மக்களுடைய அத்தியாவசிய தேவைகளை முடக்குகின்ற ஒரு செயற்பாடு, குறிப்பாக பெட்ரோலியம் கோப்பரேஷன் என்பது அல்ல எரிபொருள் என்பது நாட்டிலே இருக்கின்ற அத்தனை செயற்பாடுகளையும் உள்ள ஒரு விஷயம், சர்வதேச ரீதியிலும் தேசிய ரீதியிலும் தாக்கங்களை ஏற்படுத்துகின்ற விடயம். ஆகவே இவ்வாறான விடயங்கள் இவ்வாறு வேலை நிறுத்தங்களை மேற்கொள்வதன் ஊடாக பிரச்சனைகளுக்கு தீர்வு காண முடியாது. உண்மையிலே அதிமேதக ஜனாதிபதி அவர்கள் அவர்களோடு பேசுவதற்கான உடன்பாடு இருந்த நிலையிலும் அது தொடர்பான ஏற்பாடுகள் இருந்த சூழ்நிலையிலும் இவ்வாறு ஆர்ப்பாட்டத்திலே ஈடுபடுவது அதை ஒருபோதும் நாங்கள் அனுமதிக்க முடியாது. அதற்கான நியாயமான காரணங்கள் இருக்கலாம். அவ்வாறு அவர்கள் வேலை நிறுத்தத்தில் ஈடுபடுவதற்கு நியாயமான காரணங்கள் இருக்கலாம். அவைகள் பேசி தீர்க்கப்பட வேண்டும். ஏனென்றால் அரசாங்கத்தின் மீதும் அல்லது தொழிற்சங்கங்கள் மீதும் நாங்கள் பழியை சுமர்த்தி 2 நாட்களின் பின்பு மீண்டும் பழைய நிலைமைக்கு கொண்டு வந்திருக்கிறோம். ஆனால் கடந்த 3 நாட்களாக மக்கள் பட்ட துன்பங்கள், துயரங்கள், கஷ்டங்களை நாங்கள் ஒருபோதும் மறக்க முடியாது. மிக நீண்ட நேரம் மக்கள் அந்த எரிபொருளை பெற்றுக்கொள்வதற்கின்றார்கள். குறிப்பாக ஆட்டோ சாரதிகள் கடுமையான கஷ்டங்களை எதிர்நோக்கினார்கள். அவர்களுடைய நாளாந்த வருமானம் அதில் தான் தங்கியிருக்கிறது. அவர்களாகவே இவ்வாறான சூழ்நிலைகளை உருவாக்குகின்ற போதும் அதிகாரங்களை பயன்படுத்தி இவ்வாறு மீண்டும் சேவையை மக்களுக்கு வழங்கக்கூடிய வகையிலே அத்தியாவசிய சேவைகளை கொண்டு வர வேண்டிய தேவை அரசாங்கத்துக்கு இருக்கிறது. அது யாராகவும் இருக்கலாம். அந்த வகையிலே அவ்வாறான சூழ்நிலைகளுக்கு அதற்கான அதிகாரங்கள் உருவாக்கப்பட வேண்டும். இவ்வாறு அத்தியாவசிய சேவைகளை முடக்க நினைக்கின்றவர்களுக்கு எதிராக நடவடிக்கைகள் மேற்கொள்ளப்பட வேண்டும். அதனூடாக எதிர்காலத்திலே நாங்கள் மக்களுடைய சாதாரணமான நடவடிக்கைகள் நிறுத்தப்படுவதற்கு மக்கள் துன்பங்கள் துயரங்கள் இவ்வாறு செயற்பாடுகளினூடாக ஏற்படுவதற்கு நாங்கள் அனுமதிக்கக்கூடாது. சாதாரணமான வேறு வேலை நிறுத்தங்கள் என்றாலும் பரவாயில்லை. இது நாளாந்த நடவடிக்கைகளோடு உள்ள விஷயம். விமான நிலையம், விமான சேவைகள், சர்வதேச போக்குவரத்து, கப்பல் போக்குவரத்து என்று நாட்டுக்கு அவமானத்தையும் அபகீர்த்தியையும் ஏற்படுத்துகின்ற ஒரு விடயம். ஆகவே இவ்வாறான விடயங்கள் வருகின்ற போதும் கட்சி பேதம் இல்லாமல் நாங்கள் இந்த விடயங்களை பேச வேண்டும். கட்சிகளுக்கு அப்பால் ஒன்றுபட்டு நாங்கள் செயற்பட வேண்டும். ஏனென்றால் இந்த நாட்டை கட்டி எழுப்ப வேண்டிய தேவை எல்லோருக்கும் இருக்கிறது. இந்த நாட்டை கட்டி எழுப்பி இந்த பிரச்சனைகளுக்கு தீர்வு காண வேண்டிய தேவை எல்லோருக்கும் இருக்கிறது. ஆகவே ஒரு தேசிய அவர்களுடைய செயற்பாடுகளிலே ஏதாவது காரணங்கள் இருக்கும். அவைகள் தொடர்பிலே பேச்சுவார்த்தைகளினூடாக பேசி தீர்ப்பதனூடாகத்தான் பிரச்சனைகளுக்கு நாங்கள் நிரந்தரமான நடவடிக்கைகளை மேற்கொள்ள வேண்டும். ஏனென்றால் எதிர்காலத்தில் இவ்வாறான செயற்பாடுகள் மேற்கொள்ளலாம். இவைகள் அரசியல் ரீதியில் நாங்கள் மேற்படுத்தக்கூடாது. இன்று எங்களுக்கு இருக்கின்ற முக்கியமான பிரச்சனை நாட்டிலே இருக்கின்ற பல்வேறுபட்ட பிரச்சனைகளுக்கு நாங்கள் தீர்வு காண வேண்டியிருக்கிறது. அவற்றுக்கு முகம் கொடுக்க வேண்டிய சூழ்நிலைகள் இருக்கிறது. அதற்கு நாங்கள் ஆயத்தமாக வேண்டும். ஆகவே எங்களுக்கு இடையில் இவ்வாறான வேறுபாடுகளை வளர்த்து கொண்டு சாதாரணமான மக்கள் கஷ்டப்படுவதை, சாதாரணமான மக்களை துன்பத்தில் ஆழ்த்துவதை, சாதாரணமான மக்கள் வறுமையில் இருக்கின்ற மிக சாதாரணமான மக்களை இவ்வாறு பிரச்சனைகளுக்குள் உட்படுத்துவது எந்த வகையில் நாங்கள் அனுமதிக்க முடியாது. ஆகவே இவ்வாறான அவசரகால சூழ்நிலைகளிலே அவசரகால நிலைமைகளை பயன்படுத்தி இவ்வாறு சேவைகளை, மக்களுக்கு சேவைகள் அத்தியாவசிய சேவைகளை கொண்டு வருவதற்கான சூழ்நிலைகள் உருவாக்கப்பட வேண்டும் என்று கூறி விடைபெறுகின்றேன்.
தேங்க்யூ.